వ్యవసాయం తినటం తినడం సరైనది, అదే తప్పి స్ఫూర్తి పడి అంగారంతో అధిక తిన్న ఉచిత అహమో ధర్మ సాకచ్చ ఆరంభకరము యథాత్ అపక్రియ అనుకంపాయి అప్పకి కళ్యాణ మిత్ర గౌరవనీయ అవసర తనమాలి జానవీ స్వామినివాసి సంబంధులు అయినో ఇది అప్పి స్వామినివాసేవ సాయమ దిన వినియమో ఇతామ గౌరవే పద నమస్కార పిలిగన్న ఇవగే మీ సాకచ్చావ్ సాకచ్చా మాలావ్ పులైందమ్మ ప్రముఖత్వ దిన ఆరంభకుల మహత్తాగినే అప్పకి మహాచార్య రవి కుగ్రే మహత్తాగిన విద్యార్థివే ఇతమావత్తామ గౌరవ శ్రీపత్కరమి అప్పి స్వామినివాసి ఆరాధన కన్నా మీ సాకచ్చావ్ ఆరంభకరణి
తిరువన్ సరణై సిరు దినాటమా. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స. నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స. అది దవచేది తప్పి బలాపొరుత్తు వెళ్ళి వినద వగేమ ధర్మ సాకచ్ఛా పవత్తు అన్నట్టు విశేషం అవి మీ ధర్మ సాకచ్ఛా పవత్వాది భాగ్యవద్ బుద్ధ్రజానన్ వంశ దేశనా కరంట ఇదున ధర్మ దేశనావా సూత్ర దేశనావా పాదక కరగిన తమాయి అవి మీ కటయుతు సిద్ధకరాన్నే తిన్ ఇతంది బుద్ధ్రజానన్ వంశ దేశనా కరకు ఏ దేశనావక పదరుగ్యాన్వీమ అర్థయ మార్గేస్మత కిరీమ అపే వందనీయ పూజనీయ అపగే గురుదేవోత్తమ అలవే అనుమదసి స్వామి హంసే విషయం సిద్ధకరపు వివరణ యొక్క అసలు కరిగిన తమాయి మీ కటయుతు మేవగిన అవి తిమం బలాపొరుతున ఈ క్షణి సూత్ర దేశనావక్ అసురీకరణ ఏ దేశనావక్కున నిస్సా అపిట పాలి భాషావి దేశనాకర్ల తిన సూత్ర అపే భాషావట సమీప కరిగిన ఈ దేశనావన్హదారణ తీయనవన ఇది వటినాకమ వెదే కేలా నేనిసా అపి ఏ సతీ ఉడిన్ సతీది మీ పరివర్తన కటీతు సిద్ధ కరిగినావా అపి ఇతన ఇందులా పరివర్తన కటీతు కరిగినయము కెటియం మీ మహతి పదకం సూత్రే మూలిక వశం అపి భోగ్య సతీ పరివర్తనే కరుపు కుట సత్ పుడ్డ కేవగిన ఇంటి పశ్చి అదాలుగా అపి పరివర్తనే కరిగినయము విశేషేన్మ మీ మహా అతి పదోకమ సూత్రేతులైన బుద్ధ్రజానన్ వహన్సే పెన్నోని విధియట యామ్ కిసి కినిక్ సత్యవాది ఉనానం ఏ సత్యవాది పవేత్మక్ ఏకేని సత్యవాది పవేత్మక్ అతి కినిగ్గే జీవితే స్వభావే పిలిబంధవ పుదుమాకార విగ్రహయక్ పెన్నల దీపు సూత్ర దేశనావ విశేషేమ ధర్మేట ఆ కినిగ్గి ఏ సుందర జీవన ప్రతిపదావ సహా ధర్మీ స్మృతి కిరీమ ఇవగేమ యథార్థవాది స్వభావ ఇక్కడ కటీకరపు సూత్ర దేశనామ కటీకృతమై మీ సూత్ర అపిట అధారను పూర్వంకము లభిన్ మీ సూత్రే పటంగాని మిహిమై ఏవం మీ సుత మా విసిన్ మిషయాసన నది ఏకం సమయం భగవ సావత్యాం విహరతి జీతవని అనాథ పిండి కసారామి ఎక్కలకు బాధ్యతను హంసి శవత్నూర సమీపయ్యి జీతవన నమ్ము అనే పిలు శిటుకుమారి ఆరామే వాసేకరణ శేఖ ప్రభుత్వ శవత్నూర జీతను అనారామితమై వెడిగి తత్రకు ఆయాస్మ సారిపుట్టు విక్కు ఆమంతేసి ఆవుసో విక్కుబోతి ఇక్కడి ఆయుష్మ సారిపుత్ర ఇష్టవిరయన్ హంసే అవత్ని మహననీకిల భిక్షువును నుహంసేల ఏమతువ ఇటు పసే ఆవు సోతి పోతే బిక్కు ఆయాస్మతో సారి గుట్టచ్చు పచ్చోచు ఏ భిక్షు అవత్నీయ సారి గుట్టేట పిలివదందు ఆయాస్మ సారి పుట్టో ఏ తదు వచ్చాయి ఆయుష్మ సారి పుట్టే అను హంసే మే వదాల ఇప్పుడు మీ దేశం ఒకలే కౌదే ఆయుష్మ సారి పుట్టే అను హంసే భిక్షువును హంసేలా ఉదయ శాతమై మీ దేశనావ సిద్ధ కరే చెయ్యతాపి ఆవుసో యానికానికి జంగలానం පානානම් පද ජාතානි සබ්බන්තානි හති පදේ සමුදානං ගච්ඡanti. ආයුෂ්මතුනි යම්සේ පොළවේ ඇවිදගෙන යන පායති සතුන්ගේ යම්කිසි පාදයෝ වෙද්ද ඒ සියලු පාද ඇත් පියවර සටහනක් තුළ ඇත්ගත් වීමට පැමිණෙත්. ඒක සාරිපුත්‍ර නාසි උපමාවකින් කියන්නේ මේ ඇවැත්නි මේ මහ පොළවේ ඇවිදගෙන යන පාදවලින් ඇවිදගෙන යන යම් තරමක් සත්වයෝ වෙද්ද ඒ සියලුම සත්වයන්ගේ පාද ඇත් පියවරක් ඇතුළට ඔබවන්න පුළුවන් කියන කාරණේ කියනවා. අත්තිපදන් තේසං අග්ගමක්කායති යරිදං මහන්තක් තේන. ඇත් පියවර සටහන මහත් බැවින් අනිකුත් සියලූම පාදයන් අතරින් අග්‍රයයි කියන ලබියනි. සියලූම පාදයන් අතරින් අග්‍රතම වෙන්නේ ඇත් පියවර ඇතුන්ගේ පා සටහන් කියලා කිව්වා. දැන් ඒ සිහිපත් කරේ පින්මුතුනි උපමාවත්. ඒකේ උපමේය සිහිපත් කරනවා ඒව මේකෝ ආවසෝ ඒකේති කුසලා ධම්මා සබ්බේතේ චතුසු අරිය සච්චේසු සංඝං ගච්ඡන්. එවැනි පරිද්දෙන්ම යම් මේ කුසල ධර්මයෙන් වෙද්ද කියන්නේ කුසල ධර්ම කියලා වචනයක් කතා කරනවා නම් ඒ සියල්ල ඒ සියලුම කාරණාවන් චතුරාරි සත්‍යයට සංග්‍රහ වෙනවා ඇතුළත් කිරීමට යනවා කියලා කියනවා. එක් පියවරකට සියලු සටහන් පායටි සතුන්ගේ සටහන් ඔබවන්න පුළුවන් යම් තරම කුසල ධර්මයන් වෙනවා නම් ඒ සියල්ලම ආරි සත්‍ය හතර ඇතුළට කුළු ගන්වන්න ඔබවාලන්නට පුළුවන් බව මේකින් සිහිපත් කරා. කාතුමේසු චතුසු මොනවද කවර සතරක්ද කියලා කියන අහනවා. ඒවා දුක්ඛේ අරිය සත්‍යේ, දුක්ඛ සමුදය අරිය සත්‍යේ, දුක්ඛ නිරෝධේ අරිය සත්‍යේ, දුක්ඛ නිරෝධගාමියා පටිපදාය අරිය සත්‍යේ. ඒ කියන්නේ ඒ අය ආර සත්‍ය හතර තමයි දුක්ඛ ආරිය සත්‍ය, සමුදය ආරිය, දුක්ඛ සමුදය ආරිය සත්‍ය, දුක්ඛ නිරෝධ ආරිය සත්‍යේ, දුක්ඛ නිරෝධගාමී පටිපදාරේ සත්‍යය කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා අතමංචෞසෝ දුක්ඛං අරිය සත්‍යං. එවැත්නි දුක්ඛාරය සත්‍ය කවරේද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණපි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසි දුක්ඛ, පායාසාපි දුක්ඛ, යම්පිච්ඡන් ලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංචපාදානස්සන්දා දුක්ඛ. දුක්ඛ ජාතියනත ඉපදීමත් දුක්ඛයි, දිරීමත් දුකයි, මරණයත් දුකයි, ශෝකය, වැළපීම, කායික දුක, මානසික දුම්නස, දැඩි ආයාසය ආදියත් දුක්. කැමති යමක් නොලබා නම් එයත් දුකක්. සංක්ෂේපයෙන් නැත්නම් හැකලුව විට උපාදානස්කන්ධ පහම දුකයි කියලා සඳහන් කරා. ඊට පස්සේ අපි ගිය සතියේ පරිවර්තනය කළා කතමේ චෞසෝ පංචපාදානස්කන්ධය. වැත්නි පංචඋපාදානස්කන්ධයේ කවර හුද අපි ඒකට කතා කරා. පංච කියන්නේ පහයි, උපාදාන කියලා කියන්නේ ලං කරගන්නවා, කන්ද කියන්නේ ගොඩවල්, ලං කරගන්නා ගොඩවල්. එහෙම නැත්නම් අල්ල ගන්න කොටස් කියන වගේ අදහසක් ගත්තා. සෙය තීදං එනම් රූප උපාදානස්කන්ධෝ, වේදන උපාදානස්කන්ධෝ, සංඤ්ඤෝ උපාදානස්කන්ධෝ, සංඛාර උපාදානස්කන්ධෝ, විඤ්ඤෝ උපාදානස්කන්ධෝ. ඒක ඒ උපාදානස්කන්ධ පහ ඒ විදිහට නම් කළා. පස්සේ විස්තර කරා කතමෝ චෞසෝ රූප උපාදානස්කන්ධෝ. එවැත්මි රූප උපාදානස්කන්ධයේ කවරේද කියලා. චත්තාරීච මහභූතානි චතුර්ණංච මහභූතානං උපාදාය රූපං. අපි ඒකේ ගත්තා චත්තාරීච මහභූතානි සතර මහා හටගත් කාරණා. නැත්නම් සිගබූ වෝ කියන අර්ථය හට ගැනීමක් එක පෙන්වන්නේ සතර මහා හටගත් කාරණා. නැත්නම් විද්‍යමාන කාරණාත් සිදුවූ වූ නැත්නම් හටගත් කාරණා සතර මහා භූතයන්ගේ නැත්නම් සතර මහා හටගත් කාරණාවන්ගේ උපාදාය රූපං කියලා කියන්නේ ලං කරගත් ස්වરૂපයක් යන මේවාය. එතකොට රූප කියලා හැඳින්වීමද සතර මහා හටගත් කාරණාත් සතර මහා හටගත් කාරණාවන් නිසා අල්ලාගත්ත නැත්නම් ලං කරගත් ස්වરૂපයන් කියන කාරණාවක් තමයි රූපාදානස්කන්ධයේ හැටියට හැඳින්වෙන්නේ. කතමේ චෞසෝ චත්තාරෝ මහා භූත. පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. එවැනි සතර මහා හටගත් කාරණාව මොනවද කවර හුද කියලා ඇහුවා. ඒව තමයි පඨවී ධාතු. පඨවී කියන්නේ තද, ධාතු කියන්නේ ස්වභාවය, තද ගතිය, තද ස්වභාවය. ආපෝ ධාතු කියන්නේ හමා යන, පතුරවන, වැගිරෙන, බැඳෙන ගතිය. ආපෝ කියන්නේ වැගිරෙන ගතිය, බැඳෙන ගතිය, අර ආබන්ධ ස්වභාවය. සමහර වෙලාවට දැන් අපි ගත්තොත් මෙහෙම කඳුළු වගේ දේවල් ගත්තොත් රුධිරය වගේ දේවල් වැගිරෙන ස්වභාවය. ඒ වගේම ආබන්ධ ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඔය අපි තුම උපමාවක් මේක. දැන් අර බාහිර උපමාවක්, පිටිතිහකට වතුර ටිකක් දැයර පස්සේ ඒක බැඳෙන ගතියක් තියෙන්නේ. අන්න ඒ වගේ අපේ ශරීරයේ අර බැඳෙන ගතියක්, එක්කාසු කරන ගතියක්. අපේ හිතුම අපේ ඔළුවේ සීම වගේ දෙයක් හිර වුණොත් ඒක නිකන් තද කරවන වගේ ගතියක් තියෙන්නේ. අන්න ඒ ආබන්ධ ගතිය තියෙන්නේ තද, මේ වැගිරෙන ගතියත් එක්ක. ඒ වගේම තේජෝ ධාතු. තේජෝ ධාතු කියන්නේ සීතල සහ උණුසුම ගතිය. වායෝ ධාතු කියන්නේ හමායන ගතිය, නැත්නම් පතුරවන ගතිය, සොලවන, කම්පණය කරන ස්වභාවයක් එක්ක කතා කරන්න පුළුවන් වායෝ ධාතු. ඊළඟට මම හිතනවා අද දවසේදී තියෙන්නේ එතන ඉඳලා අංක 6 යටතේ කතුමාචාවසෝ පඨවි ධාතු, එතන ඉඳලා තමයි අද පරිවර්තනය තියෙන්නේ. ඒ පරිවර්තනීය සතියක කරපු පරිවර්තනය නිසා ඒ ඇසුරින් පරිවර්තනීය ගැටලුවක් තියෙනවා නම් පින්වත් ඔබට අහන්න අවස්ථාව තියෙනවා. යම් කිසි තැනක අඩළු හුළු වෙච්ච තැනක් තියෙනවා නම්, සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච තැනක් තියෙනවා නම් මතක් කරන්න. ඒ කారణ මතක් කරන්න පුළුවන්, කරදරයක් වෙන්නේ නැහැ. ඒ ඇසුරින් එහෙම ප්‍රශ්නයක් නැත්නම් අපි සෝ පඨවි ධාතු. පඨවි ධාතු සියා, පඨවි ධාතු සියා අජ්ජත්තිකසියා බාහිර. ඒක මං කියවු හැටි පොඩ්ඩක් වැරදි, පොඩ්ඩක් ආපෝහ ගන්න. කතමාචාවසෝ පඨවි ධාතු. පඨවි ධාතු සියා අජ්ජත්තික සියා බාහිර. ඒ විදිහට තමයි නිවැරදිව කියවෙන්න ඕන. කතමාචාවසෝ පඨවි ධාතු, පඨවි ධාතු සියා අජ්ජත්තික සියා බාහිර. මේකේ සාමාන්‍ය තේරුම තමයි එවැත්නි තද ස්වභාවය කවරේද, එවැත්නි තද ස්වභාවය කවරේද. එතකොට එවැත්නි තද, එවැත්නි කියලා කියන්නේ ආවුසෝ කියන එක. ආවුසෝ එවැත්නි තද ස්වභාවය. පඨවි ධාතු, පඨවි ධාතු, පඨවි ධාතු කියන්නේ තද ස්වභාවය. කතම කවරේද, එවැත්නි තද ගතිය කියන්නේ මොකක්ද කියලා යහන්නේ. මොකද්ද තද ස්වභාවය? පඨවි ධාතු තද ගතිය, නැත්නම් තද ස්වභාවය. සියා අජ්ජත්තික, අජ්ජත්තික සියා. ආධ්‍යාත්මික සියා කියන්නේ වන්නේය. අජ්ජත්තික, අජ්ජත්තික කියන වචනේ හරි ලස්සන වචනයක්. ඒක හැදෙන්නේ පාලි භාෂාවේදී මේ බාලවතාර කියන සූත්‍රයක් තියෙනවා. ඒකේ තියෙනවා අජ්ජෝ අදි කියලා වචනයක්. අදි කියන වචනයට අජ්ජ කියලා පදය ආදේශ වෙනවා. ඒක ලොකුවට හිතන්න යන්න එපා. ඒකට ඔතන අජ්ජත්තික කියන වචනේ අජ්ජ කියලා වචනේ මුල් ස්වරූපය තමයි අදි කියන එක. ඊපස්සේ අදි අත් නික. ඔන්නෝම තමයි ওই වචනේ හැදෙන්නේ. අදි කියන්නේ විශේෂයෙන්ම, يعني මනවින්. අදි අදි මාත්‍රාවක් කියලා කියන්නේ මාත්‍රාව වැඩි, අධිකයි. අදි කියන්නේ අදි, අතිශයාර්ථය. අදි අතිශයාර්ථයේ උපසර්ගයක් කියන එක. අදි කියන්නේ කියන්නේ අදි මාත්‍රාවක්, අදි ස්වභාවික, අදිගමය. අර කියන්නේ අදි කියන්නේ අර මේ කියන්නේ අතිශයාර්ථය වැඩි කියන අර්ථය අත්ත කියලා කියනවා අල්වා ගැනීම නික කියනවා යත් ඔන්න තද ගතිය තියනවලු අතිශයෙන් අල්වා ගැනීමට අයත් කියන වගේ අර්ථයකුත් වෙනවා ඔය ආධ්‍යාත්මික කියලා කියන්නේ ඇතුළතයි පිටතයි කියන එක නෙවෙයි කියන එකටයි මම ඔය වචනේ කඩලා සිහිපත් කරේ ඒ වචනේ හැදෙන්නේ අදි අත්ත නික ඔය විදිහට තමයි හැදෙන්නේ අදි කියන්නේ අතිශයාර්ථය අත්ත කියන්නේ අල්වා ගැනීම නික කියන්නේ අයත් කියන තද්දිත ප්‍රත්‍යය ඒක එච්චර ලොකුවට ගණන් ගන්න එපා ව්‍යාකරණ අනුකූලව කිව්වට සාමාන්‍යයෙන් අදහස තමයි අතිශයෙන්ම අල්වා ගැනීමට අයත් කියන අර්ථය. ඔන්න මේ තද ස්වභාවයේ තියෙනවලු අතිශයෙන්ම අල්වා ගැනීමට අයත් තද ගතියක් තියෙනු නැත්නම් ආධ්‍යාත්මික තද ස්වභාවයේ අතිශයෙන්ම අල්වා ගැනීමට අයත් තද ස්වභාවයක් තියෙනවලු සියා. ඊට පස්සේ සියා බාහිරා කියලා කියන්නේ බාහිර වන්නේය. අනු බාහිර කියන්නේ අනුන්ගේ කියන අර්ථය නෙවෙයි. සියා කියන්නේ අනුන්ගේ කියන අර්ථයෙන් බාහිර. ආධ්‍යාත්මිකයි බාහිරයි. තදගතිය තියෙනවා. මොන තදගතියක් තියෙනවා? අතිශයෙන් අල්වා ගැනීමට අයත් තද ස්වභාවයක් තියෙනවා. ඊළඟට බාහිර තද ස්වභාවයක් තියෙනවා. ඔන්න ඕක තමයි සාමාන්‍ය අර්ථය. අපිට හුරු වෙලා තියෙන්නේ ඇතුළතයි පිටයි කියන්නේ තමන්ගේ අනුන්ගේ කියලා. නෑ එහෙම තමන්ගේ සහ අනුන්ගේ කියලා කියමුණක් මේකේ නැහැ සූත්‍රයේ තුල. අතිශය අල්වා ගැනීමට අයත් සහ බාහිර කියලා තද ස්වභාවය ගැන කතා වෙනවා. ඇවැත්නි තද ස්වභාවය කවරේද? තද ස්වභාවය ආධ්‍යාත්මික නැත්නම් මනමින් අල්වා ගැනීමට අයත් කියලා වන්නේ සියා කියන්නේ වන්නේ බාහිරද වන්නේ. බාහිර කියලා තියෙනවා. ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා තදගතිය කොටස් දෙකකට බෙදෙනවා කරුණු හැටියට දෙක. කතමා චාවුසු අජ්ජත්තිකා පඨවී ධාතු. යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නා. කතමා චාවුසු අජ්ජත්තිකා පඨවී ධාතු. උතන ආවුසෝ කියලා තියෙනවා ඇවැත්නි අජ්ජත්තිකා. ඔන්න දැන් අජ්ජත්තිකා කියලා කියන්නේ මොකද්ද? අතිශයෙන් අල්වා ගැනීමට අයත් පඨවි ධාතු කතම අතිශයෙන්ම අල්වා ගැනීමට අයත් තද ස්වභාවයේ කුමක්ද? නැත්නම් ආධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ කුමක්ද? ආධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ කුමක්ද? නැත්නම් අතිශයෙන් අල්වා ගැනීමට අයත් තද ස්වභාවයේ කුමක්ද? අතමාචාවුසෝ අජ්ජත්තිකා පඨවි ධාතු යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්න. ඔන්න තියෙනවා යං යම් බඳු කියන එක ඇවැත්නි ආධ්‍යාත්මික පඨවි ධාතුව කුමක්ද කියලා හෙවට පස්සේ කියනවා අජ්ජත්තං. අජ්ජත්තං කියන්නේ ආධ්‍යාත්මික වූ. එහෙම නැත්නම් ආධ්‍යාත්මික වූ කියලා කියන්නේ අදි අත්තං කියන එක. විශේෂයෙන්ම අල්වා ගැනීමට අයත් අතිශයෙන් අල්වා ගැනීමට අයත්. අජ්ජත්තං කියන වචනේ තේරුම අතිශයෙන් අල්වා ගැනීමට අයත් කියන අර්ථයෙන්. පච්චත්තං වෙන් කර ගැනීමකට අයත්. අර යමකින් යමක් වෙන් කරලා ගන්න ස්වභාවයක් තියෙන නේද? දැන් වෙන් කරලා ගන්න ස්වභාවයෙන් ඉත්තයි දැන් මේ වෙලාවේ දැන් මං වාඩි වෙලා ඉන්නව නම් තදගතිය වෙන් කරලා ගන්න ස්වභාවයක් වාඩි වෙලා ඉන්නකොට මගේ කයත් පුටුවත් අතර ඒ තදගතියෙන් වෙන් කරලා ගන්න ස්වභාවයක් නේද? දැන් මේ වෙලාවේ මං ඉන්න සේනාසනේ මේ වෙලාවේ සීතලයි. දහවල් කාලේ රස්නේ. අර රස්නේ ගතිය වෙන් කරලා ගන්න ගතිය. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ සීතලයි කියලා සීතල වෙන් කරලා ගන්න ගතියක් වගේ තියෙනවා. අජ්ජත්තම් පච්චත්තම්. දැන් මේ තද මේ වෙන් කරලා ගන්න ස්වභාවයෙන් දැන් මේ පඨවි ධාතුවට අදාළව කියන තද ස්වභාවයට ගැන ඔන්න තද ගතියේ ස්වභාවයන් ගැන කතා කරනවා. විශේෂයෙන් අල්වා ගැනීමට අයත් වෙච්ච අර වෙන් කරලා ගන්න ස්වභාවයෙන් යුක්ත වෙච්ච කක්කලම් කියන්නේ කර්කශ වූද හරිගතං කියන්නේ කක්කලං කියන්නේ කාර්කශයි කියන එක රළුයි. හරිගතං තද ස්වභාවයෙන් යුක්ත. තද ස්වභාවයෙන් යුක්ත. යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කාර්කගතං උපාදින්නං. අනුපාදින්නං කියන්නේ බැඳීමට අයත් කියන අර්ථය. උපාදින කියන්නේ බැඳීමට අයත්. අල්වා ගැනීමට අයත්. එහෙම නැත්නම් ලං කර ගැනීමට අයත්. ඔය වචන මං තුනක් විතර කිව්වා. උපාදින්නම් කියන්නේ බැඳීමට අයත්. එහෙම නැත්නම් අල්වා ගැනීමට අයත්. නැත්නම් ලං කර ගැනීමට අයත්. යම් යම් කියලා කියන්නේ යම් තද ස්වභාවයක් වේද කියන එක තමයි. සාමාන්‍යික පරිවර්තනයේ ඉන්නේ ඇවැත්නි ආධ්‍යාත්මික පටවි ධාතුව. එහෙම නැත්නම් විශේෂයෙන් අල්වා ගැනීමට අයත් තද ස්වභාවය කවරේද? අජ්ජත්තං කියන්නේ ආධ්‍යාත්මික වූද, ඒ කියන්නේ අල්වා ගැනීමට අයත් වූද, පච්චත්තං කියන්නේ තමාට අයත්, එහෙම නැත්නම් වෙන් කර ගැනීමට අයත් කියන අර්ථය. වෙන් කරලා ගන්න පච්චත්තං කියලා කියන තමාට අයත් වූ, එහෙම නැත්නම් වෙන් කරලා ගන්න තමාගේ කරගෙන වෙන් කරලා ගන්න කොටනේ නේද? වෙන් කර ගැනීමට අයත් වූද. කක්කලං කියන්නේ කර්කශ වූ. කරිගතං කියන්නේ තද ගතිය යුක්ත. උපාදින්නම් කියලා කියනවා බැඳීමට අයත්. එහෙම නැත්නම් අල්වා ගන්නා ලද, ලං කර ගන්නා ලද. යං යං කියලා කියන්නේ යම් වරහන් ඇතුලේ ලියාගමු. තද ස්වභාවයක් වේද. යම් වරහන් ඇතුලේ තද ස්වභාවයක් වරහන් වහලා වේද. තද ස්වභාවයක් වේද කියන අදහස. ඒතර ඔන්න දැන් කාලාන්තරයක් තිස්සේ ධර්මය අහන, ඒ වගේම ධර්මයේ පිළිබඳව විමසීමක් කරන්න කැමති සහ මේ පිළිබඳව අවධානයක් යොමු කරන්න කැමති පිරිසට මේ වචනවල තේරුම ගොඩක් උපකාර වෙයි කියලා මම හිතනවා. ඔන්න යම් එතකොට මේක මේ තද පඨවි ධාතුවේ තියෙන ලක්ෂණ හිම නෙවෙයි. පඨවි ධා කියන්නේ පඨවි ධාතුවේ තියෙන ලක්ෂණ නෙවෙයි, පඨවි ධාතුව කියන කාරණයම තද ස්වභාවයම විග්‍රහයක්. තද ස්වභාවයේම විග්‍රහයක් මිසක පඨවියේ විග්‍රහයක් නෙවෙයි. මේ කියපු මේ ලක්ෂණ කතනයන් තද ස්වභාවයට අන්තර්ගතයි, අන්තර්ග්‍රහණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තද ස්වභාවය කියන එක විග්‍රහ කරන්නේ මෙන්න මේ වචනත් එක්ක. ඊළඟට කියනවා සේයතිදං. සේයතිදං. සේයතිදං කියන්නේ එනම්. ඔන්න දැන් සේයතිදං කියන්නේ එනම්. ඒකට උදාහරණ මේ දෙන්නේ. දැන් මේ ඊළඟට පෙන්නන්නේ තද ගතිය පෙන්නලා තද ගතියට උදාහරණ ටිකක් තමයි දෙන්නේ. උදාහරණ තද ගතිය නෙවෙයි, තද ගතියට නිදර්ශන දෙන්නේ. උදාහරණ තද ගතිය නෙවෙයි, තද ගතියට නිදර්ශන. සේයතිදං කියන්නේ ඒව මොනවද? එනම් ඔන්න පෙන්නනවා කේසා. කේස්. කේසා කියන්නේ කේස්. ලෝමා කියන්නේ ලොම්. නකා කියලා කියන්නේ නිය. දන්තා කියන්නේ දත්. රචෝ කියන්නේ සම. මංසං කියලා කියන්නේ මස්. නහාරෝ කියන්නේ නහර. අට්ටි කියන්නේ අස්ති. අට්ටි මිංජං කියලා කියන්නේ ඇට මිදුළු. වක්කං කියන්නේ වකුගඩුව. හදයන් කියලා කියන්නේ හදවත. යකනං කියන්නේ අක්මාව. කිලෝමකං. කිලෝමකං කියන්නේ දලබුව. එහෙම නැත්නම් ෆ්ලෝරා පටලය කියලා කියන්නේ දලබුව. එහෙම නැත්නම් ෆ්ලෝරා පටලය කියලා කියනවනේ. පිහකම් කියන්නේ ප්ලීහාව. එහෙම නැත්නම් බඩදිව. පිහකම් කියන්නේ ප්ලීහාව නැත්නම් බඩදිව. පප්පාසං කියන්නේ පපු මාංශය. අන්තං කියනවා බඩවැලට. මහා බඩවැල කියන්නේ. අන්ත ගුණං කියන්නේ කුඩා බඩවැලට. උදරියං. උදරියං කියන්නේ අපි ආහාර ගත්තට පස්සේ ඒ නොපැසුණු ආහාර. අන්ත ගුණ කරීසං කියලා කියනවා පැසුණු ආහාර. නැත්නම් අසුචි කියන දේවල්. අසුචි නැත්නම් නොපැසුණු ආහාර වරහන් ඇතුළේ ලියාගෙන යන මේවාද. කෙස් ලොම් නිය දත් සම මස් නහර ඇට ඇටමිදුළු වකුගඩුව හදවත අක්මාව දලබුව බඩදිව පපුමස බඩවැල කුඩා බඩවැල නොපැසුණු ආහාර පැසුණු ආහාර. ඉතින් අසුචි කියලා කියන්නේ අපි යන මේවාද. යංවා පනඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් අයං උච්චතාවුසෝ. අයං උච්චතාවුසෝ අජ්ජත්තිකා පඨවී ධාතු. අයං උච්චතාවුසෝ අජ්ජත්තිකා පඨවී ධාතු. යංවා පනඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදීන්නම් අයං උච්චතාවුසෝ අජ්ජත්තිකා පඨවී ධාතු. ඒක තේරුම තමයි එක තේරුම තමයි යංවා පනඤ්ඤම්පි කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් අන්‍ය ආධ්‍යාත්මික වූද නැත්නම් අල්වා ගැනීමට අයත් වූද පච්චත්තං තමාගේ වූද නැත්නම් වෙන්කර ගැනීමට අයත් වූ කක්කලං කර්කශ වූ කරිගතං තද ස්වභාවයෙන් යුක්ත වුණ උපාදින්නම් බැඳීමට අයත් එහෙනම් අල්වා ගැනීමට අයත් වූද අර කිව්වේ යං අජ්ජත්තම් පච්චත්තම් කක්කලං කරිගතං කියලා කිව්වේ උපාදින්නම් කියලා. යං ඒකේ අදහස තමයි ආධ්‍යාත්මික වූද තමාගේ වූද නැත් ආධ්‍යාත්මිකෝ කියලා කියන එකේ තේරුම තමයි අජ්ජත්තම් කියන්නේ විශේෂයෙන්ම අල්වා ගන්නා ලද්දා කියන අදහස. අල්වා ගැනීම පච්චත්තං කියන්නේ පච්චත්තං කියන වචනේ තේරුම තමයි පටි අත්ත කියන වචනේ තමයි හැදෙන්නේ. අදි අත්ත අජ්ජත්ත පටි අත්ත පච්චත්ත. පච්චත්ත කියලා කියන්නේ සෙපරේට්ලි ඉන්ඩිවිජුවලි වගේ අර වෙන් වශයෙන් වෙන් ලෙස නැත්නම් තනි ලෙස කතා කරන්නේ වෙන් කරගෙන තනි ස්වභාවයකින් යුක්තව කතා කරන්නේ අන්න ඒ වගේ අදහසක්. පතිදනාත් පච්චත්ත ඒ විදිහටයි වෙන් කරගන්න ස්වභාවය. අජ්ජත්ත කියන එක හැදෙන්නේ අදි අත්ත. අදි කියන්නේ අතිශයින්ම අත්ත කියන්නේ අල්වා ගැනීම කියන අර්ථය. පති අත්ත පච්චත්ත. අල්වා ගැනීමට අයත් වෙන් කර ගැනීමට අයත් කර්කශ තද. ඊළඟට කක්කලං කරිගතං කියන්නේ කක්කලං කරිගශ කක්කලං කියන්නේ කර්කශ කරිගතං කියන්නේ තද. උපාදින්නම් කියන්නේ බැඳීමට අයත් නැත්නම් අල්වා ගන්නා ලද. වෙනත් වූ යම් කියලා කියන්නේ වෙනත් වූ යම් කිසි තද ස්වභාවයක් වේද. නැතු යම් කිසි තද ස්වභාවයක් වේද. ඇවැත්නි මෙය ආධ්‍යාත්මික පඨවි ධාතුයයි කියනු ලැබේ. ඇවැත්මේකට තමයි නිතන් ඇවැත්මේ ආධ්‍යාත්මික අතිශයෙන් අල්වා ගැනීමට අයත් පඨවි ධාතු තද ස්වභාවයයි කියනු ලැබේ. මම ඒක හැදෙන හැටි කියලා දෙන්නම්. ඔකේ යංවා පනඤ්ඤම්පි කිංචි අජ්ජත්තම් කියන එකේ අපි ගමු අජ්ජත්තම් කියන තැනට එමු. අජ්ජත්තම් පළවෙනි වචනේ අජ්ජත්තම්. අජ්ජත්තම් කියන්නේ අල්වා ගැනීමට අයත් නැත්නම් ආධ්‍යාත්මික. පච්චත්තම් තමාට අයත් නැත්නම් වෙන් කරගන්නා ලද්ද. අල්වා ගැනීමට අයත් වෙන් කර ගැනීමට අයත් කක්කලං කර්කශ වූ කර්කශ. කරිගතං කියනවා තද. උපාදින්නම් බැඳීමට අයත් අල්වා ගන්නා ලද. වෙනත්තු ඔය උඩම තියෙන පණං අඤ්ඤම්පි කියලා පණඤ්ඤ යංවා පණඤ්ඤම්පි කියන වචනේ ඇතුලේ තියෙන පණඤ්ඤම්පි කියන වචනේ අඤ්ඤ කියලා කියන්නේ වෙනත්තු කිංචි යම් කිසි තද ස්වභාවයකුත් වේද. පී කියන වචනයෙන් කියන තවත් තද ස්වභාවයක් කියන වචනේ අල්තයන්න කියනවා. වෙනත්තු යම් කිසි තද ස්වභාවයක් වේද. ඇවැත්නි කියලා කියන්නේ අයං උච්චතා උසෝ. එතන කියනවා ආඋසෝ කියලා. ඇවැත්නි අයං කියන්නේ මේ අජ්ජත්තිකා පඨවි ධාතු. අජ්ජත්තිකා පඨවි ධාතු කියන්නේ අතිශයින් අල්වා ගැනීමට අයත් නැත්නම් අල්වා ගැනීමට අයත් කියන අර්ථයක් තමයි. අතිශයින් අල්වා ගැනීමට අයත් නැත්නම් ආධ්‍යාත්මික පඨවි ධාතු තද ස්වභාවයයි උච්චතා උසෝ කියන උච්චති කියනු ලැබේ. ඊට පස්සේ තියෙනවා පින්තුනි කාට හරි ලියද්දි හරි මොන හරි ගැටුවක් આવුවත් කරුණාවෙන් කියන්න. පැටලි සහගතයි නම් යාචේව කෝපන අජ්ජත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු පඨවි ධාතු රේවේසා. පඨවි ධාතු රේවේසා යාචේව කෝපන අජ්ජත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු රේවේසා. ඒ තේරුම තමයි යම් මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවක් වේද. ඒක ආධ්‍යාත්මික කියන්නේ මොකද? අතිශයින් අල්වා ගැනීමට අයත් තද ස්වභාවයක් වේද. නැත්නම් අල්වා ගැනීමට අයත් තද ස්වභාවයක් වේද. යම් මේ අල්වා ගැනීමට අයත් තද ස්වභාවයක් කියලා නැත්නම් යම් මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවක් වේද. යාච බාහිර පඨවි ධාතු යම් බාහිර පඨවි ධාතුවක් වේද. පිටත තද ස්වභාවයක් වේද. එන්ටයි ඒ සියල්ල පඨවි ධාතුවමය. එහි කියනවා මොන යම් මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවක් වේද යම් බාහිර පඨවි ධාතුවක් වේද ඒ සියල්ලම පඨවි ධාතුවමය කියන එක තමයි ඒකේ තේරුම. ඒක පරිවර්තනය කරන්න මෙහිමයි. යාචේව කියලා කියන්නේ යම් මේ කියන අර්ථය. යාචේව කියන්නේ යම් මේ අජ්ජත්තිකා පඨවි ධාතු ආධ්‍යාත්මික පටවී ධාතුවක් වේද නැත්නම් අතිශයෙන් අල්වා ගැනීමට අයත් තද ස්වභාවයක් වේද? යාච කියන්නේ යම්, බාහිර කියන්නේ බාහිර, පටවී ධාතු. පටවී ධාතු කියන්නේ තද ස්වභාවයක් වේද? පටවී ධාතු ඒව ඒසා. ඒක ඒ හැදෙන්නේමයි පටවී ධාතු රේවේසා කියලා හැදෙන්නේ හිමයි. පටවී ධාතු කියන්නේ තද ස්වභාවය අල් රයන්න කියනෝ. උතර පාලි ව්‍යාකරණ විදියක් තියෙනවා යව මදන තරලා ඡාගමා කියලා. ඒ වෙච්චර ඕන නැහැ. ඒකට රයන්න ආගමනීය වෙලා තියෙනවා. පටවී ධාතු ඒව ඒසා කියන වචනය තමයි මේක සාමාන්‍ය තේරුම. පටවී ධාතු ඒව ඒසා කියන එකේ තේරුම තමයි ඒසා ඒ, ඒසා ඒ සියල්ල පටවී ධාතු තද ස්වභාවය ඒවමයි. පටවී ධාතු රේවේසා කියන ඒ සියල්ල, ඒ සියල්ල තද ස්වභාවයමයි කියන එකයි. ඒක සාමාන්‍ය තේරුම තමයි යම් මේ ආධ්‍යාත්මික යම් මේ අල්වා ගැනීමට අයත් තද ස්වභාවයක් වේද, යම් මේ බාහිර තද ස්වභාවයක් වේද, ඒ සියල්ල තද ස්වභාවයමයි කියන එක තමයි සාමාන්‍යයෙන් ඒකේ තේරුම. පින්තුනි යම් හෝ ගැටලුවක් තියෙනවා නම් කරුණාවෙන් මතක් කරන්න. පරිවර්තනය කරද්දී ලියන්න අපහසු වුණා නම් හරි. ඇත්තටම මෙහෙම මේ කරන්න හේතුව තමයි අපිට ලොකු හදිස්සියකුත් නැහැනේ. අපි කරගෙන යන කාරණය බොහොම සුපහැදිලි වෙනවා. අර බුද්ධ භාෂිතයේ මාගදී භාෂාවෙන් දීලා තියෙන නිසා අපි ඒකත් පදයක් ගානේ පරිවර්තනය කරගෙන යනකොට අර සූත්‍රයෙන් ගන්න පුළුවන් හිතන කෙනෙකුට මෙතන මේ සම්බන්ධ වෙලා ඉන්න හැමෝම කාලාන්තරය තිස්සේ ධර්මයේ හොයන, ධර්මයේ විචක්ෂණය කරන, ධර්මයට බොහොම හිත කැමති පිරිස් ඉන්නේ අයට මේක අර හරි උපකාරයක් වෙන්න පුළුවන් මේ පරිවර්තනය යම් තරමකට කරගත්තොත්. එනිසා වචන මගේ අරුන් කරුණාවෙන් මට මතක් කරන්න, මට පුළුවන් මගේ ශක්ති ප්‍රමාණයෙන් පරිවර්තනය කරන්න උත්සාහ ගන්නම්. තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ වත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එතෙන්ද කියනවා මේය නැත්තං ඒ තද ස්වභාවය. තං කියන්නේ මේය නැත්තං මේ තද ස්වභාවය. මේ තද ස්වභාවය මගේ තද ස්වභාවය මගේ නොවේයි. මේ නැත්තම් මේ තද ගතිය මම නොවේමි. මේ නැත්තම් මේ තද ගතිය මාගේ අල්වා ගැනීම නොවේ යැයි මෙසේ මෙසේ මේ මනා ප්‍රඥාවෙන් තත්තු පරිදි දැකිය යුතුය. සංකීල කියන්නේ මෙන්න මේ කලින් කියෝනේ, දැන් තදගතිය ආධ්‍යාත්මික බාහිර කියලා කතා කරලා තදගතියේ ස්වභාවයක් ගැන කියවනේ. අන්නේ තදගතිය නේතං මම න ඒතං මම. මේ තද ස්වභාවය නේතං කියන ඒතං මම. මෙය මගේ නොවේ. මෙය නැත්නම් මේ තද ස්වභාවය මගේ නොවේ. නමේසෝ හමස්මි. නමේසෝ හමස්මි කියන්නේ න ඒසෝ අහං අස්මි. ඒ විදිහට තමයි මේ පද විසන්දි, ඒ සන්ධි පදයක්. ඒක විසන්දි කරන්නේ නැත්නම් පද වින් කරන්නේ න ඒසෝ අහං අස්මි. න කියන්නේ නැහැ, ඒසෝ කියන්නේ මෙය, අහං කියන්නේ මම, අස්මි කියන්නේ වෙමි. මෙය නැත්නම් මේ තද ගතිය මම නොවේමි. නමේසෝ අත්තාති. න කියන්නේ නැහැ, මේසෝ කියනකින් ඒසෝ මෙය මෙය නොවේ අත්තා ඉති. අත්ත කියන්නේ අල්වා ගැනීම. මේ කියන්නේ මගේ න න මේ ඒසෝ අත්තාති. මේ කියන්නේ න කියන්නේ නැහැ. ඒසෝ කියන්නේ මෙය. මේ අත්තාති මාගේ ආත්මය යයි. නැත්නම් මාගේ අල්වා ගැනීම යයි. නොවේ යයි. මේ තද ස්වභාවය මගේ නොවේයි. මේ නැත්නම් මේ තද ස්වභාවය මම නොවේයි. මේ නැත්නම් මේ තද ස්වභාවය මගේ අල්වා ගැනීම නොවේ යයි. අත්තාති. අත්තාති කියන්නේ ඉති කියන වචනයක් නෝ යයි. ඉති කියන්නේ එතන යයි. මේ තද ස්වභාවය මගේ මම මගේ අල්වා ගැනීම නොවේ යයි කියන අර්ථය. යයි මෙසේ ඒව මේතං ඒවං ඒතං. ඒවං ඒතං කියන්නේ මෙසේ මෙය. ඒව මේතං කියන්නේ මෙසේ මෙය නොවේ යයි මෙසේ මෙය. මනා ප්‍රඥාවෙන් සම්මප්පඤ්ඤාය යතා භූතං තත්තු පරිදි දට්ඨබ්බං දැකිය යුතුය. මේ නැත්නම් මේ තදගතිය මගේ මම මගේ අල්වා ගැනීමයයි මෙසේ මේ මනා ප්‍රඥාවෙන් තත්තු පරිදි දැකිය යුතුය. ඒවමේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතුයා නිබ්බින්දති. පඨවි ධාතුයා චිත්තං විරාජේති. තේරුම තමයි මෙසේ මේ තත්ත්ව පරිදි මනා ප්‍රඥාවෙන් දැක මෙසේ මේ තත්ත්ව පරිදි මනා ප්‍රඥාවෙන් දැක තද ස්වභාවයෙහි කලකිරේ. නැතන් දතනි බින්දති කියලා කියන්නේ කලකිරේ සංවේගයට පැමිණේ නැත්නම් läග නොගනි. තද ස්වභාවයෙහි සිත බැහැර කරයි. සිත බැහැර කරයි. ඒක මම කියන්නේ නම් වචන හැටි මෙසේ මේ තත්ත්ව පරිදි ඒව මේතං කියන්නේ මෙසේ මේ කියන එක. ඒව මේතං කියන්නේ මෙසේ මේ යථා භූතං තත්තු පරිදි සම්මප්පඤ්ඤාය මනා ප්‍රඥාවෙන් දිස්වා දැක පඨවි ධාතුයා ඔන්න තද ස්වභාවයෙන් නැත්නම් තද ස්වභාවයෙහි පඨවි ධාතුව කෙරෙහි නිබ්බින්දති. නිබ්බින්දති කියන්නේ කලකිරේ. අපි ලොකු සයින්හස වචනයක් දෙනවා läග නොගනි. කියන්නේ සංවේගයට කලකිරෙනවා, සංවේගයට පත් වෙනවා. ලොකු සයින්හස වචනයක් දෙනවා läග ගන්නේ නැහැ කියලා කියනවා. ඇයි මෙයා දකින්න නුවණින් දකිනකොට ඒකත් එක්ක läග ගන්නේ නැහැ. කලකිරෙනවා කියන්නේ තියෙන එකට කලකිරෙනවා කියන එක නෙවෙයි. ඒකත් එක්ක läග ගන්නේ නැහැ. ඒකත් එක්ක ඉන්නේ නැහැ කියන කතාව. පඨවි ධාතුයා තද ස්වභාවයෙන් චිත්තං විරාජේති. චිත්තං කියන්නේ සිත. විරාජේති සිත බැහැර කෙරේ. කටුකුරුන් දසයන්හන්සේ ඔය විරාජේති කියන වචනයට අර්ථයක් දෙනවා පාට මැකීයයි. නැත්නම් පාට සේදීයයි විරාජේති කියන එකට වචනයක් දෙනවා කටුකුරුන් ඥානানন্দ සාමිංහන්සේ. පාට මැකීලා යන පාට සේදිලායයි කියලා වගේ අදහසක් දෙනවා. ඔන්න මම මෙතෙක් කරපු ඡේදය ආපහු සර මේ ආපහු සරයක් කියන්නම්. කතමා චාවසෝ පඨවී ධාතු. පඨවී ධාතු සියා පඨවී ධාතු සියා අජ්ජත්තිකා සියා බාහිරා. එවැත්නි තද ස්වභාවය කවරේද? තද ස්වභාවය ආධ්‍යාත්මික නැත්නම් විශේෂයෙන් අල්වා ගැනීමට අයත් සියාවන්නේ බාහිරා, බාහිර සියාවන්නේය. කතමා චාවසෝ අජ්ජත්තිකා පඨවී ධාතු. යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරගතං උපාදින්නං. එවැත්මි ආධ්‍යාත්මික පඨවී ධාතුව නැත්නම් විශේෂයෙන් අල්වා ගැනීමට අයත් වූ තද ස්වභාවය කවරේද? අජ්ජත්තං පච්චත්තං කක්කලං කරගතං උපාදින්නං. ආධ්‍යාත්මික වූද, තමාගේ වූද, රළු වූද, ගොරෝසු වූද, උපාදින්න වූද කියන අර්ථය අදහස ටිකක් ලිහිල් කරලා ගත්තොත් අජ්ජත්තං කියන්නේ අල්වා ගැනීමට අයත් වූද, පච්චත්තං කියන්නේ වෙන් කර ගැනීමට අයත් වූද, කක්කලං කර්කශ වූද නැත්නම් කරිගතං තද ස්වභාවයෙන් යුක්ත වූද, තද වූද, උපාදින්න බැඳීමට අයත් වූද නැත්නම් අල්වා ගන්නා ලද යම් වරහන් නැති අපිට යම් තද ස්වභාවයක් වේද? අනේ ඒ කියන්නේ තද ගතිය තමයි ආධ්‍යාත්මික පඨවී ධාතුව කියන එක තමයි විස්තර කරේ. ඒකට ආධ්‍යාත්මික පඨවී ධාතුවේ ස්වභාවය නිකන් අල්වා ගැනීමට අයත් අර ස්වභාවයේ ලක්ෂණ ටිකක් තියෙනවා. යම් අල්වා ගැනීමට අයත් වෙන් කර ගැනීමට කරලා ගන්න පුළුවන් ගොරෝසු වෙච්ච තද ගතියෙන් යුක්ත බැඳීමෙන් යුක්ත වූ ස්වභාවයක් වේද? ඒ ස්වභාවයට කියනවා පඨවී ධාතුව කියලා කියනවා. පඨවී ධාතුව කියලා කියනවා. සේයති දං යමුනවද කේසා කේස් ලෝමාලුම් නකානීය දන්තාදත් කචෝ සම මන්සංමස් නහාරූ නහර අට්ටි ඇට අට්ටි මිංජන් ඇට මිදුරු වක්කං වකුගඩුව හදයන් හදවත යකනං අක්මාව කිලෝමකං ලූග්‍රා පටලය නැත්තන් දලබුව පිහතං ලීහාව නැත්තම් බඩදිව පප්පාසං පපුමාන්සය අන්තම් බඩවැල අන්තගුණං කුඩා බඩවැල උදරියන් නොපැසුණු ආහාර කරේසං පැසුණු ආහාර යන මේවාද. යංවා පනඤ්ඤම්පි කිංචි අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්න. අයං උච්චතාවසෝ අජ්ජත්තිකා පඨවී ධාතු. අල්වා ගැනීමට අයත් වෙන් කර ගැනීමට අයත් වෙච්ච කර්කශ තද අල්වා ගැනීමට අයත් නැත්නම් බැඳීමට අයත් වෙනත් වූ යම් කිසි තද ස්වභාවයක් වේද? ඇවැත්මි මේ මෙන්න මේකට තවත් කියනවනම් තද ගතියක් මේ නම් කරපු කාරණා ප්‍රමාණයට 20ක් වගේ මං හිතන්නේ ඒ ප්‍රමාණයට වඩා වැඩියෙන් තවත් මොනවා හරි තියෙනවනම් මෙතන කියවෙච්ච නැති ඔය අර අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නම් කියපෝ ඒ ලක්ෂණවලට අයත් වෙච්ච තද ස්වභාව, ඒ කියන්නේ ඒ ලක්ෂණ සංග්‍රහිත වෙච්ච තද ගතියක් තද ස්වභාවයක් වෙනම් ඒ කොහොම තද ගතියට අයත් කියන එක තමයි එකෙන් කිව්වේ. යාචේව කෝ පන අජ්ජත්තිකා පඨවී ධාතු යාච බාහිරා පඨවී ධාතු පඨවී ධාතු රේවේසා. යම්සේ ආධ්‍යාත්මික පඨවී ධාතුවක් වේද, යම් බාහිර පඨවී ධාතුවක් වේද, එසේ යල්ල පඨවී ධාතුවමයි. ඒ කියන්නේ ඒකෙන් අර යම් මේ අල්වා ගැනීමට යක් තද ස්වභාවයක් වේද, යම් බාහිර තද ස්වභාවයක් වේද, ඒ සියල්ල ඒ කොහොමයි තියෙන්නේ? ආධ්‍යාත්මික බාහිර කියලා කතාවක් නේ. ඒ සියල්ලම තද ස්වභාවයමයි කියන කාරණේ. අන්නේ තද ස්වභාවය මොකක් කරන්නද කියලා කියන්නේ තන් නේතම්මම නේසෝ හමස්වි නමේසෝ අත්තාති යෝමිතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මෙන්න මේ තද ස්වභාවය මගේ නොවේ, මේ තද ස්වභාවය මම නොවේමි, මෙය නැත්නම් මේ තද ගතිය තද ස්වභාවය මගේ අල්වා ගැනීම නොවේයයි මෙසේ මෙය මන ප්‍රඥාවෙන් තත්ත්ව පරිදි දත යුතුය. දැකිය යුක්තක් හැටියට තමයි සාරිපුත්‍රයන්ස පෙන්නන්නේ. එව මෙත යථා භූතං සම්මප්පඤ්ඤාය ඉද්දිස්වා පඨවි ධාතුය නිබ්බින්දති පඨවි ධාතුය චිත්තං විරාජේති. මෙසේ මෙය තත්ත්ව පරිදි මන ප්‍රඥාවෙන් දැකලා තද ස්වභාවයේ කලකිරේ නැත්නම් සංවේගයට පැත්තේ ලැග නොගනි. ඊට පස්සේ ධාතුව චිත්තං විරාජිත තද ස්වභාවයේ සිට බැහැර කරයි. නැත්නම් කටුකුරුන් සයන්වංශය කියලා දුන්න කියපු වචන දෙක පාට මිකීයයි පාට සීඩීයයි කියලා වගේ වචනයක් ඒක කියනවා. එතකොට පින්තුරේ මෙතනදී අපි ඒ පරිච්ඡේදයේ ඒ කොටස පරිවර්තනය කරා ඒ සම්යම් කිසි අදහසක් ගන්නමු. මෙහි මෙන් දැන් මෙතන අපි කතා කරන්නේ අජ්ජත්තික හා බාහිර කියලා. මෙතනදී අපි ගන්න යන හොඳ නෑ මගේ තුළද පිටත්ද කියලා. අපි එහෙමනේ දැන් ගොඩාක් ඔය දේශන බාහිර වෙන දේශන අහනකොට අපිට අහන්න ලැබිලා තියෙනවා ඔය අජ්ජත්තිකයි බාහිරයි කියන වචනේ මගෙන් පිට කියලා. ඒකේ මගේ තුළයි පිටතයි කියන එක නෙමෙයි අජ්ජත්තික කියන වචනේ තේරුම තමයි අදි අත්තනික. ඒ කියන්නේ විශේෂයෙන් අල්වා ගැනීමට අයත් බාහිර කියන්නේ පිටත. මේ කියන්නේ බාහිර කියන්නේ බාහිර කියන අර්ථය. ඊළඟට අපිට ඔය අතරම අහන්න ලැබුණ වචනයක් වචනයක් උපාදින්නම් කියන වචනය. අපි ඉස්මතු කරගන්න ඕන වචනයක්. මේ උපාදින්නම් කියන වචනේ අතීත කෘදාන්ත පදයක්. ဒုတိය විභක්තියට අයති කර්ම විභක්ති ගන්නවා තියෙනවා කතෘගේ. එතන උපාදින්නම් කියන වචනය කොට තියෙන වචනයක් හැටියට. මේ දැන් උපාදින්නම් කියලා කියන්නේ යම් කිසි කර්ත. උපාදින්නම් කියන්නේ ဒုတိය ඒක වචනයක්. භාෂාවේ ඉච්චර ලොකුර ගණන් ගන්න එපා ඒවා. ඒක කර්ම විභක්තියෙන් තියලා තියෙන එක කතෘගේ ක්‍රියාවට යටත් පදයක් හැටියට තමයි පෙන්වලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒක හිතන්න යොමු කරලා තියෙන පදයක්. උපාදින්නම් කියලා කියන්නේ අඳලවා ගන්නා ලද්ද. එහෙම නැත්නම් බැඳෙන ලද්ද කියන අර්ථය අපිට ගන්න පුළුවන් කමක් ලැබෙනවා. නේද? ඉතින් පින්වතුනි දැන් මෙතෙන්දී අපිට කියාගෙන ගියා නිදර්ශන ටිකක් දුන්නාර තදගතියට නිදර්ශන කීපයක් දුන්නා. දැන් කල්පිතයක් නැතුව, ඒ කියන්නේ දැන් මනෝලෝකයේ දේවල් දාන්නේ නැතුව අපි කෙස් කියලා කෙස් කියන්නේ මොකක්ද කියලා හෙව්වොතින් දැන් කෙස් ලොම් නියදත් කියන දේවල් දිහා තින් තදගතිය පෙන්වන්නේ තදගතියට නිදර්ශන. අපිට කිට්ටු කාරණේ තමයි කෙස්. කෙස් නම් කෙස් කියන්නේ මොකක්ද කියලා කල්පිතයක් තමයි මනෝලෝකයක් දාන්නේ නැතුව කෙස් නැහැ කියලා කියන්නේත් නැතුව මොකක්ද කියලා හොයන්න යන්න පුළුවන්. කෙස් කියලා පෙන්වන්නේ තදගතිය පෙන්වන්නේ. කෙස් කියන ව්‍යවහාරයේ තදගතියෙන් ව්‍යවහාර වෙලා තියෙනවා. කෙස් කියන ව්‍යවහාරය නේද? කෙස් කියලා කියන්නේ තදගතිය පෙන්වන්න තමයි තදගතිය කියන සිද්ධිය පෙන්වන්න තමයි කෙස් කියන ව්‍යවහාරය දීලා තියෙන්නේ. අපි කෙස් වල පටවි තියෙනවා කියලා දාගන්නවා. දැන් ගොඩාක් දුරට ඔය නොයිකුත් භාවනා ක්‍රම වල තියෙනවා පටවි දැන් පටවි ගතිය පෙන්වන්න තමයි ඉර නැගෙනවා කියන එක කියන දාපු නම තමයි නැගෙනින්ද කියලා කියන්නේ. ගලනවා කියන සංසිද්ධිය දාපු නම තමයි විවහාරික ගංගය කියලා දැන් ගලද්දි ගඟ. හමනවා කියන ඒ සිද්ධිය පෙන්වන තමයි සුළඟ. අපි කියන්නේ සුළං හමනවා කියලා කියවට හමද්දි තමයි සුළඟ කියලා කියනවා. නටද්දි නැටීමට තමයි නෙටුම කියලා කියන්නේ. ඒ වගේ දැන් තද ගතියක් තියෙනවනේ ඒ තද ගතියට පෙන් දීපු ව්‍යවහාරයක් තමයි කෙස් කියලා කියන්නේ. නමුත් අපි ගොඩක් භාවනා ක්‍රමවලදී අපිට අහන්න ලැබෙනවා කියන කෙස් වල පටවි තියෙනවා කියලා පෙන්නනවා. නේද? ඉර නැගෙන නිසයි නැගෙන ඉර කියන්නේ. සිද්ධියකට තමයි ව්‍යවහාර දීලා තියෙන්නේ. අපි කෙස් කියලා කල්පිතයක් දාලා සනාත දැන් අපි කරන්නේ මොකද කෙස් කියලා කල්පිතයකින් දානවා. අර තද ගතිය වෙන යවන කෙස් අපිට නිදර්ශනයක් දෙන්නේ කෙස් වලින් අර තද ගතිය හොයන්න යන්න ඕන. කෙස්සරි මොකද්ද කරන්න ඕන? තද ගතිය හොයන්න යන්න. අපි මොකද මේ තද ගතිය හොයන්න යන්නේ නැතුව කෙස් කියලා කල්පිතයක් දාලා ඒ කල්පිතය සනාථ කරගෙන කෙස් වැරදි කියලා කියනවා. නේද? බුදුරජාණන් වහන්සේ නැත්තම් සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙනන කාරණේමනේ. සාරිපුත්ත තෙරුන් වහන්සේ වෙනලා දෙන්නේ අජ්ජත්තික පච්චත්ත කක්කල කරගත උපාදින්න කියන කෘත්‍යයත් එක්ක වෙනන කාරණේට තමයි කෙස් වෙන්නන්නේ. කියන්නේ දැන් ඉර නැගිනවා කියන කෘත්‍යයට දීපු ව්‍යවහාරයනේ නැගිනහිර කියලා කියන්නේ ලොකු සංඥාස පෙන්නලා දෙන්නේ. ඒ වගේම දැන් කක්කල කරි අජ්ජත්තු පච්චත්ත කක්කල කරි කියත උපාදින්නම් කියන කෘත්‍යයත් එක්ක පෙන්නන කාරණේට තමයි කෙස් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි අර අපි ලෝකයේ දැන් කෙස් අපි මොකද කරන්නේ? අපි ලෝකයේ යමක් කරගන්නවා. එතකොට අපි ලෝකයේ යමක් නම් කරන්නේ කෘත්‍යයත් එක්ක. එතකොට අපි ලෝකයේ ව්‍යවහාරයක් දිලා තියෙන කෘත්‍යයකට සිදුවන කෘත්‍යයකට. නමුත් අපි මොකද කරන්නේ? අපි කෘත්‍යයකට දීපු නම දෙයක් කරලා ඒ කරලා ඒක වැරදි කියනවා. ඒකට තදගතිය කියන කාරණාවේ විග්‍රහයේ කෘත්‍ය තමයි කිස් කියලා කියන්නේ. තදගතිය දැක්කනම් අපිට කිස් ලං කරගන්න හරි තියාගන්න හරි අවශ්‍යතාවයක් මතු වෙන්නේ නැහැ. මේ නිසා අපි අර කිස් වල තද තියෙනවා කියලා එහෙම එකක් නෙවෙයි පෙන්වලා තියෙන්නේ. තද ගතිය පෙන්වන නිදර්ශනය හැටියට තමයි කිස් පෙන්වලා තියෙන්නේ. අපි කියන්නේ තද ගතිය දැක්කනම් තද ගතිය විමසගෙන ගියා නම් අපිට ආයේ කිස් කියලා කතාවක් ලං කරගන්න හරි අයින් කරගන්න හරි එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ නේද? ඉතින් අර ඒ නිසා ඒකනත් පොඩි අවධානයක් යොමු කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට දකින්නකොට මගේ මම මගේ අල්වා ගැනීම කියලා කතාවක් කිස්මතු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් අර උඩින් පෙන්නලා තියෙන යම්කිසි දහම් න්‍යාය. ඉතින් ඒ දහම් න්‍යාය ලෝකයේ යෙදෙන කාරණාවන් එක්ක විග්‍රහ කිරීම යම්කිසි ධර්ම ස්වභාවයක් නැත්නම් පටිච්ච සමුප්පන්න ස්වභාවයක් එක්ක තමයි කරුණු පෙන්නලා තියෙන්නේ. ඉතින් ওই විදිහට ආධ්‍යාත්මික පටවි ධාතුව පෙන්නලා මෙතන අපිට ගැටලුවක් කියනවා. හැබැයි සාරිපුත්තයන් වහන්සේ ආධ්‍යාත්මික පටවි ධාතුව පෙන්නනවා. හැබැයි බාහිර පටවි ධාතුවක් කියලා කාරණයක් පෙන්නන්නේ නැහැ. ඒතර බාහිර පටවි ධාතුවක් කියන එකක් බාහිර තද ස්වභාව දැන් ආධ්‍යාත්මිකොත් නැහැ. ආධ්‍යාත්මික අල්වා ගැනීමට ඇති තද ස්වභාවය හොයාගෙන යනකොට වෙයි හොයන හැටි විස්තර කරලා තියෙනවා. හැබැයි බාහිර තද ස්වභාවය ගැන කියලා නැහැ. ඒකට පටවි ධාතුවේ කෘත්‍ය කතා කරාම පටවි ධාතුවේ කෘත්‍ය කතා කරාම බාහිර තද ස්වභාවය ගැන කතා කරන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. තද ගතිය දැක්කාට පස්සේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා ද්වේතාවේටි විග්‍රහයක් ඉන්නේ නැහැ. එතකොට ආධ්‍යාත්මිකයි බාහිරයි කියන පැනවීමම ඉක්ම වෙලා යනවා. ඒක ඥානයක් වන නිසා. එතකොට පටවි භවයේ ප්‍රකට වීමේ ස්වභාවය නැත්නම් උපාදීන භවත් එක්කම දකිනකොට යෙදීමේ ස්වභාවය ලැබීමක් වෙච්ච ස්වභාවය දකිනකොට ලැබීමක් අතහැරෙනකොට යෙදීමේ කෘත්‍යයක් සිද්ධ වෙන්නේ නැති වෙනකොට යථාර්ථවාදීව දකිනකොට දැක ගැනීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පටවි ධාතුය චිත්තං විරාජේති කියන තද ගතිය කියන යෙදීම දැක්කනම් ඒක හිතක් කියන එක පිහිටන්නේ නැහැ. චිත්තං විරාජේති හිතක් යෙදෙන්නේ නැහැ. හිතක් කියන නම මොකක් හරි එකක් එක්කනේ දකින්නකොට හිතක් කියලා කතාවක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට පටවි ධාතුව දැක්කනම් ඉතුරු ධාතු ටික ආයේ අමුතුවෙන් පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ධර්මයේ සාකච්ඡාට නිසා තව තවත් දුරට ධර්ම පරයයන් එක්ක සාරිපුත්තයන් වහන්සේ හික්ම වීමේ වැඩපිළිවෙලේ අම්මන් වගේනේ. ඉතින් ඒ නිසා ඒ හික්ම වීමේ වැඩපිළිවෙල තමයි ඉස්සරහට අරගෙන යන්නේ. ඉතින් ඒ නිසා මේ අපි පරිවර්තන කරපු කොටස ටිකක් මේ ගොඩාක් වැදගත් තැනක්. ඉතින් මේක පිළිබඳව විස්තරය මේ අපි PDF එකකින් බලන්නත් පුළුවන්කම තියෙනවා. මේ කරපු පරිවර්තනෙ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපි පොඩ්ඩක් කතා කරමු. නොපැහැදිලි අපැහැදිලි තැනක් වගේ තියෙනවා නම්
ගර්සන්නේ සමන්දස ප්‍රොඩක්ට් ක්ලාස් නැහැ හෙදිරි කිරීම අද පත්කප්පන් කියන එක මේ පොඩක් වටින් හැටි හැටි මේ පොඩක් කියන්න පුළුවන් නම් අද එතන
එතන අම්මා එතන අර ඔව් පත්කප්පන් කියන වචනේ හැදිලා තියෙනවා පති අත්ත කියන වචනේ පති අත්ත පටි අත්ත කියන එක වචනේට පච්චත්ත කියලා හැදිලා තියෙනවා.
නේ
පටි අත්ත. ඒකට මේ සාමාන්‍යයෙන් අර්ථය තමයි මේ අර වෙන් කරලා ගන්න ස්වභාවය කියන එක. අර තනි කරලා කියන්නේ මේ කියන්නේ ගොඩක් කියන්නේ තනි කරලා ගන්න ඉංග්‍රීසියෙන් දිර තියෙනවා නිකමට කියව එක මේ separately individually කියලා වචන දෙකක් තියෙනවා. මම හිතන්නේ සෙපරේට්ලි කියනවා ඇත්තේ වෙන් කරලා ගන්න ස්වභාවයක් වෙන්න ඕන. ඉන්ඩිවිජුවලි කියන්නේ තනි කරලා ගන්න ස්වභාවයක් එක්ක වගේ නේද? මට ඉංග්‍රීසි ගැන එච්චර අදහසක් නැහැ.
එතකොට අර සමාජයේ කියලා ජීමන කතාවක් ඉතන කිය දෙන්නේ නැහැ. තුමි සත්පාමිත වීම දිවිසක් නේද ස්වාමී? ඒකේ සාමාන්‍ය නිකම් ඒක හලදීන් පච්චත් නැගෙන හමාර සමාජයේ වගේ කියන අදහස් එහෙමම කියලා දෙන්නේ.
ඔව් තමාගේ කියන අදහසකුත් තියෙනවා. සමහර පරිවර්තන වල එහෙම දීලා තියෙනවා. ආධ්‍යාත්මික වූද තමාගේ වූද අර එතන තමාගේ වූද කියලා කියලා අර වෙන් කරලා ගන්න ස්වභාවයක් එක්ක තමා එහෙම කියන්නේ වෙන් කරලා ඉන්ඩිවිජුවලි කියන වචනේ දීලා කියන වෙන් අර අනිත් ගතිකත්වයන් තුලින් අර වෙන් කරලා ගන්න සුළු ස්වභාවයක් වගේ
එහෙමයි.
يعني මතු පිටාර්ථය හැබැයි ඒක හොයාගෙන ගියොතින් පච්චත්ත කියලා කතාවට ඉඩ එන්නේ නැහැ නේ අම්මා.
එනක් වෙන්නේ නැහැ. සක්කානිත වෙනකොට නේද?
ඔව්. අජ්ජත් කියන්නේ අදියත් කියන වචනේ අජ්ජත්. පච්චත්ත පච්චත්. ඔව්. වෙන් 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 කරලා ගන්න ස්වභාවය. තනි කරලා ගන්න ස්වභාවය තමාගේ කියලා කිව්වත් ඉතින් වැරදි නැහැ. ඒකත් හරි. අර වෙන් ඒ කියන්නේ තමාගේ කරගත්ත ස්වභාවය වෙන් කරලා ගන්න ස්වභාවය වගේ අල්ලා ගන්න අන්න ඒ වගේ අදහස.
දැන් ඔකේ අර ඒ ආර්තේම කියලා ඒකටම වැටගත්තුත් අපි ඒ කාරණු කියලා නෙන්නේ එතන. දැන් දෙන්නේ ඔකේ ඉතර වීම පිණිසනේ.
තද ගතිය කියලා කියනකොට ඒ වචනත් පුදුම විදියට ගොනු කරගෙන මොකද්ද කතමාචාවසෝ පටවී ධාතු තද ගතිය මොකද්ද කියන අජ්ජත්තිකාසිය බාහ්‍ය ආධ්‍යාත්මික නැත්නම් විශේෂයෙන් අල්වා ගැනීමටයි තද ගතිය මොකක්ද කියලා කිව්වට පස්සේ ආයි විස්තර කරන්නේ අජ්ජත්තම් පච්චත්තම් කියලා. අජ්ජත්තම් අල්වා ගැනීමටයි පච්චත්තම් වින් කරලා ගන්න ස්වභාවයෙන් යුක්ත තනි කරලා ගන්න ස්වභාවයෙන් යුක්ත කක්කලංකාර කර්කශ ගතිය රළු ස්වභාවයක කරිගතන් කියලා කියනවා. තදයි කියන ස්වභාවය උපාදින්න අල්වා ගැනීමට අයත් නැත්නම් බැඳෙන ලද මගේ අර්ථ ලං කර ගන්නා ලද්දක් වශයෙන් තමයි තද ස්වභාවය ගැන කියලා තියෙන්නේ. එතකොට ඒ ස්වභාවයට සෙය්‍යතීදන් කියලා කියන්නේ අනසේ ඒක අපි පාලි ඉගෙන ගන්නකොට අපිට ගොඩක් උපකාර වෙයි. මොනවා හරි කියලා සෙය තියෙන කියලා දුන්නොත් ඒකට දෙන නිදර්ශන උදාහරණ නිදසුන් ටිකක් තමයි දෙන්නේ. අර ඒ වගේ කෙස් ලොම් නියද ඒ විදිහට දීන කෙනෙක් ඉක්ව ගන්න ඕන. ඉතින් දැන් අපි හිතමු දැන් යමක් අල්ලනකොට තද ගතියක් දැනෙනවා, ඇවිදිනකොට තද ගතියක් දැනෙනවා නේද? අර අපි ඇවිදිනකොට පයට දැනෙනවා, අල්ලනකොට අත්ලට දැනෙනවා, පත්ලට දැනෙනවා. අපි හිතමු ගෙදරක ඔබ අමදිනවා, කුස්සක් අල්ලනකොට අත්ලට දැනෙනවා තද ගතිය, පොළවේ ඇවිදිද්දි පයට දැනෙන පත්ලට දැනෙනවා තද ගතිය. මොනවා හරි හේතු වෙනවනම් එතන තද ගතියක් දැනෙනවා නේද? අර ඒ වගේ අවස්ථාවල් වලදී ඒ කියන්නේ මට තද ගතිය කියන තැනින් නෙවෙයි, තද ගතිය කියන්නේම මම කතා කරන්න වෙන්නේ තද ගතියත් එක්කනේ. ඒ තද ගති ස්වરૂපයත් එක්කනේ අපිට කතා කරන්න වෙන්නේ. දැන් ඒ නිසා අපිට අපේ දෛනික ජීවිතයේදී එදිනෙදා කටයුතු වලදී අන්න අපි ඒ වගේ තැන්වලට ඒ සංසිද්ධි වලට ලං වෙලා බලන්න පුළුවන් ජීවිතයේ දෙන කාරණා. දැන් ෆෝන් එකක් අල්ලනවා, දැන් ඊට පස්සේ පොතක් අල්ලනවා. මේ ඒ අර දැනෙන ගතියක්, ගති ස්වરૂපයක් එක්ක. අන්න ඒ වගේ අවස්ථාවන් වලදී ඒ දැන් මට ඇවිදිද්දි තදට කළු ගලක් හරි මුගක් හරි යනොත් මම ඒකේ දුක් වේදනාවක් එක්ක යනවා. මම ඇවිදිනොත් පයට මුදු පහසක් දැනෙනොත් මම ඒකත් එක්ක ඇලිලා යනවා. නේද? ඇලිලා යන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් අර ඒ නිසා මේක ඇඟට තද වැඩි, ලිහිල් වැඩි.
ඇඟට තුම්ලක් තියෙනවානේ.
අනේ වගේ අපිට පුළුවන් යමක් ස්පර්ශය වෙද්දී ඒ වගේ තැන්වලදී අපිට ඒ ඒ අවස්ථාවල ඔබ උදේ අවදි වෙනවා වෙන පුළුවන්. අපි නිදර්ශනයක් ලෙස කියමු, අපි උදේ අවදි වෙනවා, පොළවට පය තියෙනවා, ඇවිදගෙන යනවා, දත් මදිනකොට අපි මේ අපි අපේ බාත්රූම් එකට යනනම් දොර අල්ලනවා, අල්ලනකොට තද ගතියක් දැනෙනවා, බ්‍රෂ් එකක් අල්ලනවා, බ්‍රෂ් එක අල්ලනකොට තද ගතිය ඇති වෙනවානේ. ඔය ආදි වශයෙන් සීතල ගතිය, උණුසුම් ගති දැනෙනවා. එතකොට අපි දවසේ කීයක් ජාති අපි පරිහරණය වෙනවද නේද? අන්නේ ඒ තැන්වලදී ජීවිතයේ දෛනික සංසිද්ධිවලදී අන්නේ ඒ ගති ස්වરૂප තද ගතියත් එක දැන් අපිට ඉස්සරහට ආපෝ ගතියත් හමු වෙනවා. ඒ ගැන කතා කරන්න පුළුවන්. අපි ඒ අපිට අර ඒ අර හමා යන ගති තමයි බාහිර කාරණා හැටියට නෙමෙයි අපේ ජීවිතයේ දැනෙන ගතියක් එක්ක යම්කිසි ගති ස්වરૂපයක ඉස්මතුවක් වෙනවනේ. ආන්නේ අවස්ථාවල අපිට මූලික වශයෙන් යොමු වෙන්න පුළුවන් ඒ අර ඉන්න තැනින් ලැබීමක් එක්ක ගිහිලා ඒ මූලික වශයෙන් අපිට ලැබීමක් එක්කනේ ඉන්න වෙන්නේ. ලැබීමක් එක්කනේ. ඒ ලැබීමක් එක්ක යෙදෙන යෙදීම පිළිබඳව විචක්ෂණීය කරගෙන යාමකට මේ කොටස උපකාර වේවි. උපකාර කරගන්න පුළුවන් අපිට.
ලැබීමේ ඕකේ තියෙන්නේ අපේ ලැබීම මේ කොහොමද කියන පැත්තට අපි විමසීමේදී තමයි තද ගතියෙන් කිය හරි ඒ යම්කිසි ගතියෙන් තමයි ආවේ කියන ඒ පැත්තට එහෙම නේද සමහරවිට.
ඔව් අම්ම ගතියෙන් ආවේ කියන නැත්නම් මට ගතිය කියන
තැනින් එහෙම නැත්නම් අපි හිතනවා මේ ලැබීම වස්තුව දැන් උදාහරණ කියලා වගේ හිතුවට වස්තුව තද කියන්නේ. එතකොට අර ඒ ගතියෙන් ලැබෙනවා කියලා නොනින් යන තැනට යොමු වෙන්න බැහැ. එතකොට වස්තුව තදයි, පොළව තදයි කියලා අපි ඒකට ආයේ බැස ගන්නවා කියලා. දැන් තීර මත හිතෙන්නකො එහෙම නැතුව අපි දැන් මේ පොළව කියලා ලැබීමක් මත ආවේ තද ගතියකින් කියන පැත්තට අන්න එහෙම
තෙරුවන් සරණයි. මේක ලස්සනයි. ඒ කාරණේ අර උපාදින්නම් කියන තද ගතිය කතා කරලා තියෙන උපාදින්නම් කියන වචනේත් එක්කනේ ලැබීමක් එක්ක. ඒ කියන්නේ අල්වා ගැනීම තමයි තද ගතිය. එහෙම නැත්නම් අපි තියෙන තද ගතිය මට පොළව තදයි, මට මේසය තදයි, මං අල්ලන මේ මම අල්ලන පිහිය, කොස්ස, ඉදල, ගෘහභාණ්ඩ වගේ දේවල් ඒව තදයි කියන පැත්තට යනවා. දැන් අර මේකේ අල්වා ගැනීමෙන් තද ස්වභාවය يعني අල්ලගත්තු තද ස්වභාවය නෙවෙයි අල්ල ගැනීමෙන් තදයි. يعني තද ගතිය කියන්නේ අල්වා ගැනීමත් එක්ක කියන කාරණේ නුවණක් පැත්තෙන් එන්න විචක්ෂණයකදී මූලික වශයෙන් අපිට ලැබීමක් එක තමයි විමසන්න යන්නේ. හැබැයි එහෙම විමසද්දි තියෙන දෙයක් තදයි කියන්නේ ඔයා වෙනුවට තද ගන්න කියන්නේ අල්ව ගැනීමෙන් තද ස්වභාවයකට තද ස්වභාවය කියන පැත්තරම විචක්ෂණයක් ආවට පස්සේ වස්තුත්වයක් හරි කියන්නේ තියෙන දෙයක් වස්තුත්වයක් හරි ඒක ලබන කෙනෙක් හරි කතාවට ඉඩක් ඉන්නේ නැහැ. ඒ කෘත්‍ය පැත්ත විමසන්න යනකොට සිද්ධිය පැත්ත ලැබීමකින් තමයි ඉන්නේ. විමසගෙන යද්දි සිද්ධියත් එක්ක කෘත්‍ය පැත්තත් එක්ක කතා කරන්න වෙන්නේ. ඒ කෘත්‍ය පැත්ත එනකොට ලං කරගන්න හරි අයින් කරන්න හරි හොඳයි කියන්න හරි නරකයි කියන්න හරි අවශ්‍යයි කියන්න හරි අනවශ්‍යයි කියන්න හරි කතාවකට ඉඩක් මතු වෙන්නේ නැහැ. ඒකත් එක තරහ වෙන්න හරි හිත හොඳ කමක් පවත්වන්න හරි එහෙම කතාවකට අවකාශයක් ඉඩක් හැදෙන්නේ නැහැ. ලැබීම මූලික වශයෙන් ඒ පිළිබඳව විචක්ෂණයක් කරගෙන යද්දී ඒ යෙදීමට ඉඩක් අපිට කතා කරන්න බැරි වෙනවා නේද? හෝතිකෝ සමයෝ හෝතිකෝ හෝතිකෝසෝ ආවුසෝ සමයෝ බාහිරා ආපෝධාතු පකුප්පති අන්තරහිතා තස්මින් සමයේ බාහිරා පටවේධාතු හෝති තස්සාහිනාම ආවුසෝ බාහිරාය පටවේධාතුයා තාව මහල්ලිකාය තාව මහල්ලිකාය අනිච්චතම් පඤ්ඤා යිස්සති කය ධම්මතා පඤ්ඤා යිස්සති වය ධම්මතා පඤ්ඤා යිස්සති විපරිණාම ධම්මතා පඤ්ඤා යිස්සති කිං පනිමස්ස මත්තට්ට කස්ස කායස්ස තන්හූපාදින්නස්ස අහන්තිවා මමන්තිවා අස්මීතිවා අස්මීතිවා අත පස්ස නෝ චේවෙත්ත හෝති. ඔන්න ඒක අපි බලමු පරිවර්තනය කරන්න. හෝතිකෝ ආවුසෝ සමයෝ යං බාහිරා ආපෝ ධාතු පකුප්පති අන්තරහිතා තස්මින් සමයේ බාහිරා පටවේ ධාතු හෝති. ඒකේ තේරම තමයි ඇවැත්නි යම් හේකින් බාහිර ආපෝ ධාතුව කිපේද ඇවැත්නි යම් හේකින් බාහිර ආපෝ ධාතුව කිපේද එබඳු කාලයක් වේමය. අන්න ඒ වගේ කාලයක් එනවා කියලා කියනවා. එකල්හි බාහිර පටවේ ධාතුව අතුරුදහන් වූයේ වෙයි. ඇවැත්නි යම් හේකින් බාහිර ආපෝ ධාතුව කිපේද එබඳු කාලයක් වේමය. එකල්හි බාහිර පටවේ ධාතුව අතුරුදහන් වූයේ වෙයි. ඒක අපි ගන්නේ ඇවැත්නි කියලා කියන්නේ උතන තියෙන හෝතිකෝ ආවුසෝ කියන තැන ආවුසෝ ඇවැත්නි යම් හේකින් කියන්නේ යම් කියන අර්ථේ වචනයක් තියෙන යම් හේකින් බාහිරා ආපෝ ධාතු පකුප්පති කිපේද ඇවැත්නි යම් හේකින් බාහිර ධාතුව කිපේද එබඳු කාලයක් වේමය. එබඳු කාලයක් කියන්නේ සමයෝ හෝති. සමයෝ කියලා කියන්නේ කාලයක්. හෝති කියන්නේ වෙයි. ඉබඳු කාලයක් වේමයි. ඔන්න ඇවැත්නි යම් හේකින් බාහිර ආපෝ ධාතුවක් කිපේද ඉබඳු කාලයක් වේමයි. පකුප්පති අන්තරහිතා තස්මින් සමේ බාහිරා පඨවි ධාතු හෝති. අන්තරහිත ඒ කියන්නේ කිපෙද එකල්හි, එකල්හි කියන්නේ තස්මින් සමයේ, අන්න එදාට එකල්හි තස්මින් සමේ බාහිරා පඨවි ධාතු, බාහිර පඨවි ධාතුව නැත්නම් බාහිර තද ස්වභාවය නැත්නම් පඨවි ධාතුව පොළව අන්තරහිතා හෝති අතුරුදහන් වූයේ වෙයි. ඇවැත්නි ආහුසෝ යම් කියන යම් බාහිර ආපෝධාතු, බාහිර ආපෝධාතුවක් වේද ආපෝධාතුව පකුප්පති කිපේද සමයෝ හෝති. එබඳු සමයක් වෙයි. ඒ වගේ කාලයක් තියෙන සමහර කාලවලට යට කරගෙන යනවා. මේ පෘථිවිය පේන්නේ නැහැ. ඔය සමහර විද්‍යා කියන්නේ සමහරට ඔය විද්‍යාඥයෝ කියනෝනේ මේ පොළව පෙනුනේ නැහැ මුළු සම්පූර්ණයෙන්ම මේ පෘථිවිය වටාම කාලාන්තරයක් සාගරයෙන් වැහිලා තිබුණා කියලා කාරණයක් කියනවනේ. එහෙම අහලා තියෙනවා. ඒක මම නිත්‍ය වශයෙන් දන්නේ නැහැ. එහෙම කියනවා. දැන් මට හොඳ අත්දැකීමක් තියෙනවා. මම ඔය මාතර ප්‍රදේශයේ කණින් වැඩ හිටපු ස්ථානයේ ඒ කාලෙකට මේ නිල්වලා ගංගාව පිටාර ගලනවා. ඒතකොට ඒක නිල්වලා ගංගාව පිටාර ගලුවට පස්සේ ඒ අර පහත් බිම් එතකොට මොනවත් පේන්නේ නැහැ. ඔක්කොම වතුර වලින් යට වෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක්. අන්න ඒ වගේ මේක කියන්නේ මොකද? ඇවැත්ති යම් හේකින් බාහිර ආපෝදාතුව කිපුණට පස්සේ ආපෝදාතුව කිපිලා කිපෙනවනේ ඒ බඳු කාලයක් වේමනි. ඒ වගේ කාලයක් තියෙනවා. එකල්හි බාහිර පඨවි ධාතුව අතුරුදහන් වූයේ වේ. එතකොට බාහිර ධාතුව අතුරුදහන් වෙනවා කියන එක තමයි ඉතින් කියන්නේ. ඊට පස්සේ කියනවා තස්සාහි නාම ආවසු බාහිරාය පඨවි ධාතුය තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤීස පඤ්ඤායිස කය ධම්මතා පඤ්ඤීසති වය ධම්මතා පඤ්ඤායිසති විපරිණාම ධම්මතා පඤ්ඤායිසති. ඒකේ තේරුම තමයි ඇවැත්නි බහලත්වයෙන් නැත්නම් විශාලත්වයෙන් ඇවැත්නි විශාලත්වයෙන් ඒසා මහත්තු ඒතරම් ඒසා කියන්නේ ඒතරම් මහත්තු ඇවැත්නි විශාලත්වයෙන් ඒසා මහත්තු නැත්නම් ඒ තරමටම විශාල වූ ඒ තරමටම මහත්තු ඒ බාහිර පඨවි ධාතුව වේද. ඔන්න ඇවැත්නි ඒ තරම් විශාලත්වයෙන් ඒ තරම් බහලත්වයෙන් නැත්නම් ඒ තරම් විශාලත්වයෙන් ඇවැත්නි විශාලත්වයෙන් ඒසා මහත්තු ඒ තරම් විශාල වූ ඒ බාහිර පඨවි ධාතුව වේද. පඨවි ධාතුව වේද. දැන් ඔච්චර ලොකු වෙච්ච පඨවි ධාතුවක් තිබුණා නම් අනිච්චතා අනිත්‍යත්වය අනිච්චතා කියන ස්වභාවය අනිත්‍ය ස්වභාවය අනිත්‍ය භාවය නැත්නම් අනිත්‍ය ස්වභාවය පඤ්ඤායිස්සති අනාගත කාලයෙන් කියන්නේ පඤ්ඤායිසකින් පැනවේ නැත්නම් පෙනෙයි නැත්නම් පඤ්ඤායිසකින් පැනවේ අනිත්‍ය ස්වභාවය පැනවේ. කය ධම්මතා කය කියන්නේ ෂය වෙන නැත්නම් වැය වෙන ධම්මතා කියන්නේ ස්වභාවය ෂය වෙන ස්වභාවය නැත්නම් නේද ෂය වෙන ස්වභාවය පඤ්ඤායිසති පැනවේ. වය ධම්මතා පඤ්ඤායිසති වැය වෙන ස්වභාවය පඤ්ඤායිසි පැනවේ. අනාගත කාල විපරිණාම ධම්මතා වෙනස් වෙන ස්වභාවය පැනවේයි. වෙනස් වෙන ස්වභාවය පැනවේයි. ඇවැත්නි යම් හේකින් බාහිර ආපෝ ධාතු කිපේද බඳු කාලයක් වේමය එකල්හි බාහිර පඨවි ධාතු අතුර දහන් වේවි. ඒ ඇවැත්නි විශාලයෙන් ඒ තරමට මහත් වූ ඒ බාහිර පඨවි ධාතුව ධාතු වේද ඒ පඨවි ධාතු වේ ඒ පඨවි ධාතු වේද අනිත්‍ය ස්වභාවය පැනවේයි ඡය වෙන ස්වභාවය පැනවේයි වැය වෙන ස්වභාවය පැනවේයි විනාශ වෙන ස්වභාවය පැනවේයි විනාශ වෙන ස්වභාවය පැනවේයි. ඊට පස්සේ කියනවා වේගෙ වැඩි නම් කියන පින්තුනේ කිම් පනිමස්ස මත්තට්ටකස්ස කායස්ස තන්හෝ පාදින්නස්ස අහන්තිවා මමන්තිවා අස්මීතිවා අත පස්ස නොචේතේ වෙත්ත නොචේ වෙත්ත. නොචේ වෙත්ත හෝති නොචේ වෙත්ත නොචේ වෙත්ත හෝති. සාමාන්‍යික තේරුම කිම නැත්නම් ඉතින් එහෙම එකේ ඉතින් කිම කියන්නේ කින් කියන්නේ කිම ඉතින් එහෙම එකේ කිම කියන්නේ ඉතින් එහෙම එකේ ඔහුට ඒ කියන්නේ අච්චර විශාල විශාලත්වයෙන් ලොකු වෙච්ච මේ පෘථුවියත් ජලයෙන් යට කරලා දානවා නම් ඉතින් එහෙම එකේ ඉතින් එහෙම එක නැත්නම් කිම නැත්නම් එහෙම එකේ ඉතින් එහෙම එකේ ඔහුට මේ මද කලක් පවතින මේ මද කලක් පවතින ඇලීමෙන් බැඳෙන ලද්දා වූ මේ කය පිළිබඳව මේ කය පිළිබඳව මම ය කියා හෝ මාගේ ය කියා හෝ මම වෙමි කියා හෝ මම වෙමි කියා හෝ ගැනීමක් වන්නේද එසේ ඇති කලී මේ තද ස්වභාවයෙහි එසේ ඇති කලී මේ තද ස්වභාවයෙහි වරහන් ඇතුලේ එබඳු ගැන්මක් වරහන් වහල එබඳු ගැන්මක් ඔහුට නොවේමය මේ විදියටයි කිම නැත්නම් ඉතින් එහෙම එකේ කියලා කියන්නේ ඔයි කිං කිම් පනිමස්ස කියලා තියෙන්නේ කිං කියලා කියන්නේ කිම කිම ඉතින් එහෙම එකේ ඔහුට කියලා කියන්නේ කිම්පන ඉමස් අස්ස කියලා කියන්නේ ඔහුට ඔතන කිම් පනිමස්ස කියලා වචන දෙනවා ඒක අස්ස කියලා කියන්නේ ඔහුට මේ මද කලක් පවතින මත්තට්ට කස්ස කියලා කියන්නේ මේ මද කලක් පවතින මත්තට්ට කස්ස තණ්හා උපාදින්නස්ස කායස්ස එහෙම ඉන්නේ කායස්ස තණ්හා උපාදින්නස්ස කියදෙන්නේ මත්තට්ට කස්ස කියලා කියන්නේ මද කලක් පවතින තණ්හා උපාදින්න තණ්හා කියන්නේ ඇලීම උපාදින්න කියන්නේ බැඳීම. එතකොට මේ මද කලක් පවතින ඇලීමෙන් බැඳෙන ලද්දා වූ තණ්හා උපාදානස කියලා කියන්නේ ඇඳීමෙන් බැඳෙන ලද්දා වූ කායස්ස මේ කය පිළිබඳව මේ කයට ඉතින් එහෙම එකේ ඉතින් එහෙම එකේ මද කලක් පවතින ඇලීමෙන් බැඳෙන ලද මේ කය පිළිබඳව මමය කියලා කියන්නේ අහං ඉතිවා මමය කියා හෝ. අහං කියන්නේ මම, ඉති කියන්නේ ය, මම යයි, වා කියන්නේ හෝ. මමය කියා හෝ මමං ඉතිවා මමන්තිවා, එහෙම හැදෙන්නේ මේ මගේ ය මගේ මාගේ කියා මාගේ ය කියා හෝ. අස්මි ඉතිවා මම වෙමි කියා හෝ. අපි අධ්‍යාහාරයෙන් දන්නවා ගැනීමක් වන්නේද කියලා එක. මම කියලා හෝ ගැනීමක් වන්නේද, ඒක අධ්‍යාහාරයෙන් කියලා කියන්නේ අපි මේ ඌණ පූර්ණයක් ඇරෙක අපි අතින් දාලා එක ගන්න ඕනේ වාක්‍ය. අධ්‍යාහාරයෙන් ගන්නවා කියන්නේ ඒකයි. ඒක සාමාන්‍ය ඉතින් එහෙම එකේ ඔහුට මේ මදකලප් පවතින ඇලීමෙන් බැඳෙන ලද්දා වූ මේ කය පිළිබඳව මමයි කියා හෝ මගේ කියා හෝ මම වෙමි කියා හෝ ගැනීමක් වන්නේද කියන එක තමයි අහන්නේ. එසේ ඇතිකල්හි අතපස්ස කෝවස්ස කියලා කියන්නේ එසේ ඇතිකල්හි කියන එකයි. එසේ ඇතිකල්හි මේ ස්වභාවයෙහි මේ ස්වභාවයෙහි, ඒ කියන්නේ මේ තද ස්වභාවයෙහි එබඳු ගැන්මක් ඔහුට නොවේ මේ කියනක ගන්න මෙහිමයි. ඒක ටිකක් වචනේ පින්වතුන්ට අමාරු වෙන්න පුළුවන්. මේකේ නෝ චේ වේ නෝ චේ වෙත්ත කියලා තියෙනවනේ. එත්ත කියලා කියන්නේ අතපස්ස, අතකෝ අස්ස කියලා කියන්නේ එසේ ඇති කල්හි. නෝ චේ වේ එත්ත, එත්ත කියන්නේ මේ තද ස්වභාවයෙහි, මේ තද ස්වභාවයෙහි වරහන් ඇතුළු එබඳු ගැන්ම ඔහුට. තේ කියන්නේ නෝ, අරකේ නෝචේ නෝචේ වේ එත්ත කියන එකේ සමහර පරිවර්තන නෝතේ වෙත්ත. ඇතම් මේ මේක බුද්ධ ජයන්ති පරිවර්තනයේනේ. ඕකේ මේ චට්ට සංගායනාව තියෙන නෝතේ වෙත්ත කියලා. තේ කියලා කියන්නේ ඔහුට කියන අර්ථය. චේ කියන්නේ ඉදින් නෝ, නොවේමය. ඒක පාලි වචනයේ විශාන්ති කරනකොට පින්වතුන් ටිකක් අමාරු වේවි. ඒක සාමාන්‍යයෙන් අදහස නෝ චේ එත්ත, නැත්නම් නෝ තේ වේ එත්ත, ওই විදිහටත් එනවා. අර මේ සන්ධි විසන්ධි වෙලා එනකොට ඒ සාමාන්‍ය අදහස තමයි එසේ ඇති කලි මේ තද ස්වභාවයෙහි එබඳු ගැන්මක් ඔහුට නොවේමයි කියන අර්ථය මේ සිංහලෙන් ලියා ගන්නකො. එතකොට හරි. يعني ඒකෙන් කියන්නේ දැන් සාමාන්‍යයෙන් අදහස තමයි ඒ ගම් වතුර වගේ අවස්ථාවකදී මේ වතුර ගොඩ ගලනවනේ, කියන්නේ පොළව යට කරගෙන යනවනේ. අන්න ඒ වෙලාවට පොළව අතුරුදහන් වෙනවා, අන්තරායිතා කරගෙන අතුරුදහන් වෙනවා. දැන් මේ උපමාවෙන් කියන්නේ පොළව නැහැ කියලා කියන එක නෙවෙයි නේද? දැන් වතුරෙන් වැහුණට පස්සේ මොකද වෙන්නේ? පොළව ප්‍රකට වෙන්නේ නැහැ. පොළව ප්‍රකට වෙන්නේ නැහැ කියන එක තමයි කුළු ගන්නන්නේ. ඒ කියන්නේ පොළව නැති වුණා කියන එක නෙවෙයි නේද? පොළව නැති වුණා කියන එක නෙවෙයි, පොළව ප්‍රකට නැහැ කියන එක තමයි කියන්නේ. මේ කියන්නේ ගතිය කියන කාරණාව හමු වෙන්නේ නැහැ. කියන්නේ තද ගතිය කියන කාරණේ හමු වෙන්නේ නැහැ. කියන්නේ ගම් වතුරක් ආවට පස්සේ අර ගතියට ප්‍රකටත්වයක් ඉන්නේ නැහැ කියන එකනේ. ඒක තමයි නිකන් නිදර්ශනයක් හැටියට පෙන්වන්නේ. දැන් අපි ජීවත් වෙද්දි බැලුවොත් දැන් ජීවත් වෙද්දි බලද්දි කය කියලා පැනෙන්නේ ලෝකයේ පැත්තෙන්. දැන් ජීවත් වෙද්දි කය කියලා පනවන්නේ ලෝකේ ඉන්නේ. හැබැයි මෙන්න මේ විදිහට දැක්මක ඉන්නකොට, දැක්ම කිස්මත් වුණාට පස්සේ ඒ දැක්මක ඉඳෙද්දි කය කියලා යෙදෙන කාරණියේ ස්ථිරත්වයක් දකින්න බෑ. කොහොමද දකින්න බැරි? මම මගේ වෙමි කියලා ගැනීමක් වෙන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. මේකෙන් පැහැදිලි කරන්නේ. ඉතින් අර ඒ අර්ථය ගත්තම හරි. අහන්තිවා කියලා මම හරි, මමන්තිවා මගේ කියලා හරි, අස්මිතිවා වෙමි කියලා හරි, පැනවීමකට ඉස්මතු වීමක් වෙන්නේ නැහැ. නේද? අර අර ලෝකෙ පැත්තෙන් දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ හරි දක්ෂයි. මේ සාරිපුත්‍ර රහතන් වහන්සේ සෝතාපට්ටි ඵලෙ විනේතිනේ. සෝතාපට්ටි ඵලයේ ඉක්මවීමක් නේ කරන්නේ. ඒතර භික්ෂුන් වහන්සේලාට මේ කියන්නේ ගොරෝසු මට්ටමේ නිදර්ශනයක් දෙනවා. කියන්නේ ඒසා විශාල වෙච්ච, කියන්නේ විශාල පෘථිවිය කාලයකදී වතුර ඇවිල්ලා අර ජල් බාහිර පටවි ආපෝ ධාතුව මේ පකුප්පති කියන්නේ මේ කියන්නේ කිපිලා ඒක සම්පූර්ණයෙන් වෙහිලා යනවා. අන්න ඒතර පැනෙන්නේ නැහැ. කියන්නේ අනිත්‍යත්වය පැනවේ, කියන්නේ නිත්‍ය භාවයක් පැනවෙන්නේ නැහැ. ක්ෂය පැවෙන ස්වභාවයක්, ඊට පස්සේ ක්ෂය වෙන ස්වභාවයක්, වෙනස් වෙන ස්වභාවයක් පැනවෙනවා කියලා කියනවා. එහෙම එකේ ඒකත් එහෙමනම් මේ මාත්‍රයක් පමණ වෙච්ච, කියන්නේ මද කලක් පවතින තණ්හෝපාදින්නස, කියන්නේ ඇලීමෙන් හා බැඳීමෙන් යුක්ත කය, කය පිළිබඳව අහනවා මගේ, මම මගේ වෙමි කියලා. මේ ඒ තද වෙමි කියලා ඔහුට ඒ තද ස්වභාවය ගන්න යමක් වේද කියලා තියෙනවද කියලා අර විමර්ශනය කිරීමක් තමයි. කියන්නේ අර කියන්නේ ප්‍රකටත්වයේ ඉස්මතු වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. දැන් අර ජීවිතයේදී කය කියලා පනවන්නේ ලෝකයක් එක්කනේ. දැන් මෙන්න මේ වගේ දර්ශනයක් ඇති වුණාට පස්සේ කය කියලා යෙදෙන කාරණේ ස්ථීරත්වයක් දකින්න බැහැ. මගේ හරි මම හරි වෙමි කියලා ගැනීමක් වෙන්නේ නැහැ කියන එක. ඒකට මේකෙන් කියන්නේ තද ගතිය නැහැ කියලා, නාස්තික් අස්තිත්වෙන් අස්තිත්වයට යෑමක් කියන කාරණය නෙමෙයි. එතකොට අර තද ගතිය කියන කාරණේ සොයාගෙන යදි දැන් මේ විස්තර කරගෙන යන්නේ පටවි ධාතුවනේ නේද? ඉතින් අර ඒ පටවි ධාතුවට එතකොට මේකෙන් අපිට ගන්න පුළුවන් මේ අර තද ගතිය කය කියන පැත්තෙන් අපිට මේ අනුපස්සනා මේ සතිපට්ඨානුනත් කායානුපස්සනාවනේ පෙන්වලා දෙන්නේ. කායානුපස්සනාවේදී ධාතු මනසිකාරය ධාතු පටවියාපෝ තේජෝ වායෝ පෙන්වනෝනේ කායානුපස්සනාවට අදාළ කරලා. ඉතින් ඒ නිසා අර ගති ස්වභාවයේ සෙවීම තුලින් දුරු වෙන්නේ මොකද්ද? මගේ, මම මගේ, මගේ වෙමි කියලා ගත්තකම දුරු වීම තමයි මේ පෙන්වලා දෙන්නේ. ඒකේ පරිවර්තනයේ ටිකක් අපහසුයි වගේ නම් මොනව හරි දැන් තියෙනවා නම් මතක් කරන්න. සහ අදහස් දක්වන්න පුළුවන්. මජ්ඣිම නිකායේ ඕපම්ම වග්ගෝ මහා හත්ති පදෝපම මේ සුතං ඒකං සමයං ආවුසෝ වික්කවෝති ආවුසෝති කෝති වික්කෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං ආයස්මා සාරිපුත්තෝ ඒතද වෝච සේයතාපි ආවුසෝ යානිකානිච්ච ජංගලානං පානානං පදජාතානි සබ්බානිතානි හත්තිපදේ සමෝධානං ගච්ඡන්ති හත්තිපදං චේසං අග්ගමක්ඛායති යදිදං මහත්තං මහත් නේන ඒව මේ එතන පින්නේ මහත්ත නේන කියලා තියෙන්නේ එහෙම කිව්වම හරි. ඒව මේව කෝවසෝ ඒකේචි කුසලා ධම්මා සබ්බේතේ චතුසුවරිය සච්චේසු සංඝං ගච්ඡන්ති කතමේසු චතුසු දුක්ඛේ අරිය සච්චේ දුක්ඛ සමුදයේ අරිය සච්චේ දුක්ඛ නිරෝධේ අරිය සච්චේ දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අරිය සච්චේ කතමං චාවුසෝ දුක්ඛං අරිය සච්ඡං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණං පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා යං පි චං නලවති තං පි දුක්ඛං සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කතමේ චාවුසෝ පංචඋපාදානස්කන්ධා සේයතිදං රූපෝපාදානස්කන්ධෝ වේදනෝපාදානස්කන්ධෝ සන්ඩෝ සඤ්ඤෝපාදානස්කන්ධෝ සංඛාරෝපාදානස්කන්ධෝ විඤ්ඤාණෝපාදානස්කන්ධෝ කතමෝ චාවුසෝ රූපෝපාදානස්කන්ධෝ චත්තාරීච මහභූතානි චතුන්නං ච මහභූතානං උපාදාය රූපං කතමේ චාවුසෝ චත්තාරෝ මහා භූතා පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කතමා චාවුසෝ පඨවි ධාතු පඨවි ධාතු සියාජ්ජත්තිකා සියා බාහිරා කතමාචාවුසෝ අජ්ජත්තිකා පඨවී ධාතු යං අජ්ජත්තං පච්චත්තං කක්කලං කරිගතං උපාදින්නං සේයතිදං කේසාලෝ මානකා දන්තා තචෝ මංසං නාරු අට්ටි අට්ටි මිංජං වක්ඛං හදයං යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං යං වා පනඤ්ඤං පිකිංචි අජ්ජත්තං පච්ච චත්තං කක්කලං කරිගතං උපාදින්නං අයං උච්චතාවුසෝ අජ්ජත්තිකා පඨවී ධාතු යාචේව කෝපන අජ්ජත්තිකා පඨවී ධාතු යාච බාහිරා පඨවී ධාතු පඨවී ධාතු රේවේසා තන්නේ තං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේ තං යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒව මේ තං යතා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවී ධාතු යා නිබ්බින්දති පඨවී ධාතු යා චිත්තං විරාජේති කෝති කෝසෝ ආවුසෝ සමයෝ යං බාහිරාපෝ ධාතු පකුප්පති අන්තරහිතා තස්මින් සමයේ බාහිරා පඨවී ධාතු හෝති තස්සාහි නාම ආවුසෝ බාහිරාය පටවී ධාතුයා තාව මහල්ලිකාය අනිච්චතා පඤ්ඤායිස්සති කය ධම්මතා පඤ්ඤායිස්සති වය ධම්මතා පඤ්ඤායිස්සති විපරිණාම ධම්මතා පඤ්ඤායිස්සති කිම්පනිමස්ස මත්තට්ඨකස්ස කායස්ස තන්හෝපාදින්නස්ස අහංතිවා මමංතිවා අස්මීතිවා අතක්වස්ස නෝචේවෙත්ත හෝති. දැයි පින්නතුනේ අදට අපි මේ කටයුත්ත හමාර කරමු. විශේෂයෙන් මේ වෙලාවේ පුංචි කාරණයක් මතක් කරන්න තියෙනවා. අගෝස්තු මාසේ 24 වෙනිදාට මම පුංචි කාලේ කුඩා කාලේ අවුරුදු 12-13ක් වගේ කාලෙදි තමයි පැවිදි වෙන්න මාතර කඹුරු පිටියේ ගණේගොඩ පුරාණ විහාරස්ථානයේ කියලා විහාරස්ථානයක මම පැවිදි වුණේ. එතකොට මම පැවිදි වෙන අවසර 26ක් වගේ කාලයක් ගත වුණා. ඉතින් මේ වෙලාවේ බොහොම මෛත්‍රියෙන් සිහිපත් කරන්නට ඕන මගේ කරට මාව පැවිදි කළා. පැවිදි කරේ මගේ ආචාර්ය උත්තමයාණන් වහන්සේ හැටියට නම කියන්නට අවසරයි. මානිමුර කුසල ඥාන ලොකු ස්වාමින්වහන්සේ අපවත් වුණා. වගේම මගේ උපාධ්‍යායන් වහන්සේ වුණේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ අනුනායක දුරන්දර කැකුළේවිල පියරත්නා විදාන මහා යතීන්ද්‍රයාණන් වහන්සේ නමක් ඒ ස්වාමින්වහන්සේත් අපවත් වෙලා. ඉතින් විශේෂයෙන්ම මම වැඩුණේ හැදුනේ මානිඹර කුසල ඥාන කියන ලොකු සාමිනහන්සේගේ ඇසුරේ. උන්වහන්සේ ගුරුවරයෙක් හැටියට මගේ අම්මා තාත්තා කියන දෙන්නගෙන් මං වෙන් වුණාට පස්සේ මාව රැක බලාගත්තේ. මං පැවිදි කළේ මට පිරිවෙන් අධ්‍යාපනය ලබා දුන්නේ. ඊළඟට විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නේ අධ්‍යාපනය දක්වා ඒ සියලු රැකවරණය ලබා දුන්නේ ඒ ලොකු සාමිනහන්සේ. මං විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයේ හදාරණ කාලයේ ඇතුළත තමයි ඒ උන්වහන්සේ අපවත් වුණේ. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේ අද මේ මම මේ පාලි පරිවර්තනය කරන්න මම කුඩා කාලයේදී පිරිවෙනක අධ්‍යාපනය ලැබුවා පාලි විෂය සම්බන්ධයෙන්. ඉතින් ඒ කාලේ මම පිරිවෙනට ඇතුළත් කරන්න කලින් ඔය පාලි භාෂාවේ තියෙනවා පාලි පාලි නාම වර්ණගිල්ල කියලා එකක් තියෙනවා. පාලි භාෂාවතරණය කියලා පොත් තුනක් තියෙනවා. ඊට පස්සේ පාලි පාඨමංචරී කියලා පොතක් තියෙනවා. ඊට පස්සේ පාලි රචන ඒ වගේ පොත්පත් තියෙනවා. ඊට පස්සේ ඔය නාමාෂ්ට සත්කය, සකස්කඩ ආදී බුද්ධ ගද්‍ය වගේ නම් පොත ආදී පොත් පිරිවෙනට යන්නට කලින් ඒ මම පැවිදි කරපු ලොකු සාමිනහන්සේ වචන කටට හුරු කෙරෙව්වා ඒ පාලි වචන. ඒ නිසා මට ඒක හරි උපකාරයක් වුණා මගේ අධ්‍යාපන කටයුතු සඳහා. ඉතින් මේ වෙලාවේ මේ පාලි වචනයක් හරි පරිවර්තනය කරගන්න ඒ මම පැවිදි කරපු ලොකු සාමිනහන්සේ නිසා මට ඒ පිරිවෙනේ අධ්‍යාපනය ලබන්න මාව රැක බලාගත්ත නිසා තමයි ඒ කටයුතුවලට ඒ හැකියාව ලැබුණේ. ඉතින් මේ වෙලාවේ මම බොහොම මෛත්‍රියෙන් මෙච්චිතින් මා පැවිදි කළ ඒ ආචාර්ය උත්තමයන් වහන්සේත් ඒ වගේම උපාධ්‍යායනන් වහන්සේ බොහොම මෛත්‍රියෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. පින් අනුමෝදන් කරන්නට ඕන සුජීවත්ව වාසය කරන අම්මතාක දෙපළත් බොහොම මෛත්‍රියෙන් මේ දිනට නිදුක් නිරෝගී සුවය සැලසෙන්න කියලා. මම පැවිදි වෙලා විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට පස්සේ මම අධි සංකීර්ණ ජීවිතයක පැටලුණා. ඒ කියන්නේ විහාරස්ථානයක ප්‍රධානියෙක් කියලා කියන්නේ ඒක පුදුම සංකීර්ණ තැනක්. ඉතින් ඒ වගේ කාලයක මට පැවිද්ද පිළිබඳව මේ පැවිද්දේ අර්ථය මොකක්ද කියන එක කාරණේ පිළිබඳව ඇත්තටම මේ යම් කිසි සංවේග ජනක ස්වභාවයක් තිබුණේ ඇයි පැවිද්ද මේ තරම් දුෂ්කරද අමාරුද කියලා එහෙම හැඟීමක් අන්නේ කාලේ තමයි මට මගේ ගුරුවරයාණන් වහන්සේ හමු වුණේ. පැවිද්දේ වල්මත්ව හසරක් නොදිටුව යා යුතු මාර්ගේ නොයා යුතු මාර්ගේ නොවැටි ඉන්නේ කොහොමද කියන කාරණය හිතා ගන්නවත් බෑ. පැවිද්ද කරට චීවරයක් පළඳුවාට යම්කිසි ලෝකයේ මට්ටමට අධ්‍යාපනයක් ලැබුවාට මහානකම කියන්නේ මොකක්ද කියන එක ඇත්තටම හරියට දැනගෙන හිටියේ නෑ. අන්න ඒ වගේ තමයි, ඒ වගේ අවස්ථාවක තමයි 2017 අවුරුද්දේදී අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ නම කියන අවස්ථාවේ අති පූජනීය අලෝවේ අනෝම දැසි ස්වාමීන් වහන්සේ දෛවෝපගතව වගේ හමු වුණේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ නිසා තමයි අද මගේ ජීවිතය වෙනත්ම දිශා නැතියකට හරවලා බුදුරජාණන් වහන්සේ ඒ කියලා දුන්නු ශ්‍රේෂ්ඨ බුද්ධ වචනය මොකක්ද කියලා, ඒකේ හැඩහුරුව මොකක්ද කියලා හෝ යම් තරමකට හෝ දැනගන්න, ඊට අනුරූපව ජීවිතය සකස් කරගන්නට ප්‍රතිපදාවට අවශ්‍ය විදියට ජීවිතය වෙන් කරගන්නට පුළුවන් වුණේ. ඉතින් ඒ නිසා අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේගේ ගුණයක් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඉතින් මම 24 වෙනිදා පැවිදි වුණේ වෙනත් විහාරස්ථානයක. තමයි අපේ කතරේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ පැවිදි වුණේ මට වඩා දවසකට විතර පස්සේ දවසකට. ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා අවුරුදු 26ක් වගේ කාලයක් ගත වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ බොහොම මෛත්‍රියෙන් සිහිපත් කරනවා අපේ සේනාසනයේ වැඩ ඉන්න අපේ ඇටිපේ ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපිට වඩා ගොඩක් වැඩිමහල්. උන්වහන්සේත් ලොකෝ මෙහෙවරක් කරනවා මේ පාඩි ඔය සූත්‍රයම පරිවර්තනය කරලා දීලා ගොඩාක් දෙනෙකුට ඒ උපකාරය සිද්ධ කරන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් මේ වෙලාවේ මතක් කරනවා මේ වෙලාවේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් අපවත් වී වදාළ මහසඟරුවනට, සුජීවත වාසය කරන මහසඟරුවනට, ඒ වගේම මේ කටයුත්ත එක්ක එකතු වෙච්ච පින්වත් ඔබ සියලු දෙනාටම යහපතක් වේවා. මේ ගන්න උත්සාහය මේ පරිවර්තනය කිරීම තුළ යම් යම් අඩුපාඩු තියෙන පුළුවන්. මොකද මම පාලි භාෂාව පිළිබඳව හසල කූටප්‍රාප්තික දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. නමුත් යම් තරමකට පරිවර්තනය කරගන්නට පුළුවන්, යම් යම් අඩුපාඩුතා තියෙන පුළුවන් මට්ටමට තමයි පරිවර්තනය කළේ. මේ දේවල් කාට හරි යම් ප්‍රයෝජනයක් වෙනා ඒක ප්‍රතිපදාවටම ඉලක්කගත කරගන්නට උපකාර වෙනවා. ඉතින් ඒ නිසා සහසම්බන්ධ වෙච්ච පින්වත් හැමෝම දිනාටම යහපතක් වේවා. අපි සියලු දෙනාටම දහමින් සැනසෙන්නට, නිවනින් නිවෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් හේතු උපනිශ්‍රේ වේවා කියලා අදට සමාර කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු.
Terima kasih.